समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धोऽसौ भगवा बोधाय धम्मं देशेति संतोषो भगवा समताय धम्मं देशेति तिन्नोऽसौ भगवा तरणाय धम्मं देशेति संतोषो भगवा समताय दन्तोषो भगवा दमताय धम्मं देशेति परिनिब्बुतोऽसौ भगवा परिनिब्बानाय धम्मं देशेति පිංගතුනි බුදු කෙනෙක් ලෝකෙට බුද්ධත්වයට පත් වුණා කියන්නේ මේ නිවන් දකින්න ධර්මය දේශනා කිරීමයි. නිවන් දකින්න ධර්මය දේශනා කරන්නේ නැත්නම් මොන බුදුවරයෙක් ලෝකෙට බුදු වුණත් කාටවත් වැඩක් නැහැ. ඒ බුද්ධත්වයට පත් වූ පසේ බුදුවරයන් වහන්සේට විතරයි තේරුමක් තියෙන්නේ, අර්ථයක් තියෙන්නේ, නිවනක් තියෙන්නේ, ශාන්තියක්. නමුත් ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනා මේ ධර්මය දේශනා කරන්න. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේ. අර බව උදුරා දැමූ බුදුපියාණන් වහන්සේ ලෝකයාටත් බව උදුරා දමන්නට උපකාර වනසේ ධර්මය ධම්මං දේශේති. සන්තෝෂෝ භගවා සමතාය. සංදේශනාවක් දේශනා කරන්නේ සං හොයාගත්ත දැකගත්ත ධම්මෝ සම්දිට්ඨිකෝ වූ සම්මා දිට්ඨියට පත් වූ සම්මා වූ ඒ බුදුපියාණන් වහන්සේ අනික් අයටත් මේ සංවර සංසිඳීම සම්මා දේශනා කළා. ඒ වගේම මේ දුක් කන්ද තරණය කළ තින්නෝසෝ භගවා අනික් අයටත් මේ තරණය කරන්න මේ සසර දුකෙන් මිදී නිදහස් වෙන්න ධර්මය දේශනා කර. ඒ වගේම දමනය වූ මේ ඉන්ද්‍රිය අය දමනය කරගත්ත පූර්ණ වශයෙන් සංවර කරගත්ත දමනය කරගත්ත බුදුහාමුදුරුව අනික් අයටත් ඉන්ද්‍රිය දමනය කරගන්න මේ ධර්මයයි දේශනා කළේ. ඒ වගේම පූර්ණ වශයෙන් මේ බැමිතුන කපා දැම්ම පරිනිබ්බුතෝ. පරිනිබ්බුතෝ කියන්නේ මේ බැමිතුනම නැවත නූපදින ලෙස කපා දැම්ම බුදුහාමුදුරුව අනික් අයටත් මේ බැමිතුන කපන ලෙස කපා ගන්නට උපකාර වන ලෙස මේ ධර්මය දේශනා කළා. ඒ නිසා මේකෙන් පැහැදිලි වෙනවා මේ ධර්මය දේශනා කිරීමේ තියෙන වැදගත්කම, ධර්මයේ තියෙන වටිනාකම. ඒ නිසා මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයක් ගැන කතා කළත් ඒකේ වටිනාම පළවෙනිම වැදගත්ම දේ තමයි ධම්ම. ධම්ම දේශනා කරන්නේ නැත්නම් ධර්මේ නැත්නම් ශාසනය පවතින්නේ නැහැ. බුදු කෙනෙක් බුදු වුණාට ඒ බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය ඉදිරියට පවතින්නේ නැත්නම් මේ ධර්මය ප්‍රායෝගික වශයෙන් අනුගමනය කරන්නේ නැත්නම් මේ ධර්මය විකෘති කළොත් වෙනස් කළොත් එසාහසනය පවතින්න. ඉදිරියට මිනිස්සුන්ට මගපල් ලබන්න පුළුවන් වෙන්න මේ ධර්මය නිවැරදිව පිරිසිදුව තේරුම් ගත්තොත් තිබුණොත් ප්‍රායෝගික පාවිච්චි කළොත් භාවිතා කළොත් පමණයි. එනිසා මේ ධර්මය බුදු කෙනෙක්ගේ ශාසනය පවතින්නේ මේ පරියාප්ති ධර්මය තියෙන තාක්කල් පමණයි. මේ පරියාප්ති ධර්මයමයි මිනිසුන් විසින් පෘථග්ජන මිනිසුන් විසින් පණ්ඩිතයන් විසින් පසු කාලෙකදී මේ ධර්මයමයි ඒ අයට ඕන විදියට විකෘති කරලා වෙනස් කරලා අර්ථගන්වලා වැරදි අර්ථ දීලා පදපරම විදියට මේ ධර්මය විකෘති කිරීමෙන්මයි නිවන් මඟ වහන්නේ. එනිසා මේ නිවන් මඟ විවෘත කරන්නයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ. මේ නිවන් මඟ ඒ විවෘත කළ ඒ ධර්මය පදපරම ලෙස ඒ පදවැල්ම අරගෙන අනාගතයේදී ධර්මය විකෘති කරන බව බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවල දේශනා කළා, තේරුම් ගත්තා. එනිසා ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර ධර්ම බොහොම බහුලව නොයෙකුත් නම් වලින් මේ ධර්මයේ තියෙන වැදගත්කම. ධම්මගතික සූත්‍ර මං හිතන්නේ 6-7ක් තියෙනවා නොයෙකුත් සූත්‍රවල, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය. ඒ වගේ මේ බොහෝ සූත්‍රවල තියෙනවා මේ ධර්මය දේශනා කිරීමේ වැදගත්කම සහ මේ දේශනා කිරීමේ පරමාර්ථ මේ නිවන විග්‍රහ කිරීම බව බුදුහාමුදුරුව දේශනා කළා. ඒ නිසා මේ ධර්මය නිවැරදිව පිරිසිදුව නිර්මලව තේරුම් ගත්තේ නැත්නම් අහන්නට නොලැබුණොත් අර දාම්සොන ජාතකයේ තියෙන මේ කතාවමයි මේ නිවනක් නැහැ. මේ බහ අහන්න ලැබුණට බණ අහන්න ලැබුණ නැත්නම් භව නසන ක්‍රමය, භව උදුරා දමන්නට උපකාර වන බුද්ධ ධර්මය අහන්නට නොලැබුණොත් එතන නිවනක් නැහැ. බව උදුරා දමන්නට බෑ. බව හදන්නත් මේ ධර්මයම පසු කාලීනව ඔය මහා සාංගික නිකායේ සියලු ආගම්වල බුද්ධාගමෙන් මේ පදවැල්ම, මේ වචනම, මේ දේම අරගෙන බව හදන්නට වැඳුම් පිදුම් යැදුම් පැතුම් පුරුදු කළා මිනිස්සුන්ට ඉගැන්වුවා. අදත් උගන්වනවා, හෙටත් උගන්වනවා, මතුවටත් උගන්වනවා, අතීතයේත් ඔය වැඩේම කළා. ඉතින් ඒක නිසා මේක මේ ධර්මය උතුම් ධර්මය, නිර්මල ධර්මය, නිවනට උපකාර වන ආකාරයේ පවතින නම් මේ භව නසන රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතක උපදින්නේ. ඒ හිතක උපදින රාග භව ඒ පුද්ගලයාටම හිතෙන්, තමන්ගේ හිතෙන් නසන්න පුළුවන්, උදුරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන් තත්ත්වයට මේ ධර්මය පවතින්න ඕන, දේශනා කරන්න ඕන, කියා දෙන්න ඕන, පැහැදිලි කළ දෙන්න ඕන. ඉතින් ඒකයි ධර්මයේ තියෙන වැදගත්කම. එනිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණා කියලා බුදුහාමුදුරන්ට වැඳ වැඳ හිටලා, ප්‍රාර්ථනා කර කර හිටලා, යාඥා කර කර හිටලා, බුදුහාමුදුරන්ගේ ගුණ ගායනා කර කර හිටලා, මාගදී පාසාවේ පදවැල් පිරිත් ඇටියට කිව්වට කිසි කෙනෙකුට මේ නිවනක් ලැබෙන්නේ නැහැ, සාක්ෂාත් කරගන්න බෑ. යම් යම් ආකාරයේ ලෞකික සුවයන් තියෙන්න පුළුවන්. ඔය සීල් සමාදන් වුණත්, සීල් ගත්තත්, තව දාන දුන්නත්, සීල සමාධි ප්‍රඥා කියලා හෝ දාන සීල භාවනා කියලා මොනවා කළත්, මේ වන්දනා ගමන් ගියත්, ඔය තව නොයෙකුත් දේවල් කළත් මේකෙන් නිවනක් නැහැ. නිවන තියෙන්නේ මේ උතුම් ධර්මය තේරුම් අරගෙන නිවැරදිව මේ මාර්ගය, මාර්ගචරියාව අනුගමනය කළොත් විතරයි. එනිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගචරියාව යටපත් වෙනකොට, වැහෙනකොට, වෙනස් කරනකොට අර අටුවා ටිප්කා ටිප්පණි ලියලා අර්ථකථාකාරයෝ මේ මාර්ගය වෙනස් කළා. මේ මග ඉගෙන ගන්න, උගන්වන්න පුළුවන් විදිහට ඔය අභිධර්මය කියලා හැදුවා. මේ අභිධර්මයේ ඉගෙන ගන්නයි උගන්වන්නයි තමයි හැදුවේ පස්සේ කාලෙක. නමුත් බුදුහාමුදුරුවෝ මේ අභිධර්මය මේ ඉගෙන ගන්නවත් උගන්වන්නවත් නෙමේ දේශනා කළේ, මේ විපස්සනා ධූරය පුරන්න, මග පූර්ණ කරගන්න, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්න. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන මේ ධර්මය විකෘති කිරීම වෙනස් කිරීම තරම් වෙන කිසිම පාපයක් මේ කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා අද ඒ සම්බන්ධව තියෙන ත්‍රිපිටකයේ සූත්‍ර කිහිපයක් ආශ්‍රයෙන් මේ උතුම් ධර්මය වෙනස් කරන්නට නොසුදුසු බව කළ නොහැකි බව ඒ කෙරුවොත් ඒ පුද්ගලයාට උරුමයන විපාක ඵල විපාක විග්‍රහ කරපු සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ තියෙනවා. මේකෙන් පළවෙනි කොට අපි විනාඩි 15කින් 20කින් මේ කිංටි සූත්‍රය කියන සූත්‍රයක් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රය නම් අපි මේ බෙදලා නැහැ, මොකද මේක මුද්‍රණය කරගන්න බැරි වුණා. නමුත් කිංටි සූත්‍රය කියලා සූත්‍රයක් මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ තියෙනවා කිංටි සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය කවුරුත් අද වෙනකොට කිසි කෙනෙක් මේක ධර්ම දේශනාවකට සිහිපත් කරන්නේ මතක් කරන්නේ සටහන් කරන්නේ නැහැ. මොකද මේක ටිකක් ගැඹුරු භයානක සූත්‍රයක්. ඒ නිසා මේ කිංටි සූත්‍රය මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා, කාටවත් කියවගන්න පුළුවන් වෙයි. නමුත් මේක එච්චර ලොකු දිග සූත්‍රයකුත් නෙමේ. නමුත් ඉතාමත්ම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රය මං ටිකක් දුරට කියවන්නම්. එවං මේ සුතං ඒකං සම්යං භගවා කුසිනාරායං විහරති බලිහරණේ වනසණ්ඩේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බිකෝති බන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා එතදෝති. මේ කුසිනාරා නුවර බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙරත් කුසිනාරා නුවරට ඇවිල්ලා තියෙනවා. ඒ අතීතයේ ඒ කුසිනාරා නුවරට පිරිනිවන් පාන්නාවේ අන්තිමට ඊට ඉස්සෙල්ලත් ඔය බුදුගල කුසිනාරා නුවරට ඒ ප්‍රදේශයට විවිධ අවස්ථාවල පැමිණියා. අර මව් දේවියට, එහෙම නැත්නම් මේ මාතෘ දිව්‍ය රාජයාට මේ උතුම් ධර්මයේ දේශනා කරන්නත් ඔය කියන කුසිනාරායන් බලිහරණේ වනසණ්ඩේට තමයි ආවේ. ඒ නිසා කීපවරක් මීට පෙරත් මේ කුසිනාරා නුවරට පිරිනිවන් පාන්න පෙර බුදුහාමුදුරුව වැඩලා තියෙනවා. මෙහෙම අවස්ථාවක මේ භික්ඛුන්ට බුදුහාමුදුරුව ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය තමයි මේ කිංටි සූත්‍රයේ තියෙන්නේ. මේකේ තියෙනවා කිංටි වෝ භික්ඛවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. පළවෙනි ප්‍රශ්නේ, පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති, සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති, ඉති බවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මෙහෙම ප්‍රශ්න හතරක් ඇහුවා. මම මේ මයි හෝති කිංටි වෝ භික්ඛවේ මයි හෝති, මේ තමන් බුදුහාමුදුරුව කිව්වා මම මේ කරන වැඩේ කුමන හේතුවක්, කිංටි කියන්නේ කුමන හේතුවක් පරමාර්ථ කොට මේ ධර්මය දේශනා කරනවාද කියන අර්ථය. ඒ නිසා බුදුහාමුදුරුව ඇහුවා මම මේ දැන් මේ දිගටම මේ පැය 24න් පැය 2-3ක් අර අනික් හැම වෙලාවෙම මේ ධර්මය දේශනා කරනවා, සාකච්ඡා කරනවා, පැහැදිලි කරනවා, ප්‍රශ්නවලට උත්තර දෙනවා. මේ සියලු අවස්ථාවල මේ මෙච්චර මහන්සි වෙලා වෙහෙස අරගෙන මේ ධර්මය දේශනා කරන්නේ මොන හේතුවකටද කියලා ඇහුවා. බුදුහාමුදුරුව ඇහුවා ප්‍රශ්න, චීවර හේතුවා ගෞතම සමනෝ. මේ චීවර එකාලි චීවර ලබා ගන්න නැහැ. චීවර බොහොම අමාරුයි ලබා ගන්න. මොකද රජයේ ගෙදරත් රජිනත් මේ ගෙදරම රෙදි උයලා ඇන්දේ, රෙදි ඇන්දේ. ඒ වගේම සාමාන්‍ය ගෙවල් වල අයට රෙදි තිබුණේ නැහැ. එක රෙද්දක් තමයි විලිවා ගන්න තිබුණේ. ස්ත්‍රීන්ටත් එහෙමයි, පිරිමින්ටත් එහෙමයි. ඇඳුම් දෙකක් තුනක් තිබුණ මිනිහෙක් එදා හිටියේ නැහැ. ඒ නිසා හාමුදුරුවොත් එදා හිටිය බුදුහාමුදුරුව ඇතුළු සියලු හාමුදුරුවන්ටත් සිවුරු එකක් දෙකක් තමා උපරිමාසයෙන් තිබුණේ. ඒකනේ අර මේ මේ වස් කටින සිවුර කියලා කිව්වේ. ඒ නිසා කටින සිවුරත් එකම සිවුර හුඟක්ම වැදගත්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඇහුවා මේ චීවර ලබා ගන්න. අනුන්ගෙන් චීවර ලබා ගන්න මොකද බුදුහාමුදුරන්ට හෝ වෙන අයට මහන්න බෑ. මහන්න ඒක නිසා මේ චීවරයක් ලබා ගැනීම හේතු කොටගෙනද මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් පිණ්ඩපාත හේතුව. මේ කුඹුරව පුරන්නේ මොනවාක්වත් රස්සාවල් කරන්නේ. ඒකින්ද මේ පිණ්ඩපාතයේ ආර දානමය පිණ්ඩපාත ලබා ගන්නද මේ ධර්මයේ දේශනා කරන්න කියලා බුදුහාමුදුරුව ඇහුවා. එහෙම නැත්නම් සේනාසන හේතුව. සේනාසනයක් ස්ථීර වශයෙන් කාටවත් තිබුණේ නැහෙනේ. ඒ නිසා මේ සේනාසන ලබා ගන්නද මේ බුදුහාමුදුරුව මේ ධර්මය මේ උතුම් ධර්මය දේශනා කරන්න කියලා ප්‍රශ්න ඇහුවා. හතරවෙනි ප්‍රශ්නය ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. ඉති බවා බව හේතුව සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මේ ශ්‍රමණ ගෞතමයන් මම මේ ධර්මය දේශනා කරන්නේ මෙන්න මේ චීවර පිණ්ඩපාත සේනාසන හෝ බවා බව හේතුව. මේ බවා භව හේතුවා කියන එක ටිකක් ගැඹුරු එකක්. බවා භව කියන එක මේ දෙවි භවට පත්වෙන්න, බ්‍රහ්ම භවට පත්වෙන්න, ධ්‍යාන භවට පත්වෙන්න, එහෙම නැත්නම් පෝසත් භවට පත්වෙන්න, රූපවත් භවට, ලස්සන භවට, අර තව නොයෙකුත් භව තියෙනවා. ඒ භවට පත්වෙන්නද මේ ධර්මය දේශනා කරන්න. පෝසත් භවට, ප්‍රසිද්ධ භවට, දෙවි භවට, බ්‍රහ්ම භවට, ධ්‍යාන භවට, අභිඥා භවට, තව සියක් වගේ තියෙනවා මේ බවා භව කියන එකේ. ඒ නිසා මේ යම් ප්‍රතිලාභයක් ලබා ගන්නද මේ ධර්මයේ දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා ඒ භික්ඛූන්ගේ. මේ ප්‍රශ්නේ අහලා බුදුහාමුදුරුවම පිළිතුරු දෙනවා, න කෝ නෝ බන්තේ භගවති භගවතා ඒවං හෝති. මේ භාග්‍යවතුන් වහන්සේ මේ කිසිම දෙයක් සඳහා නෙමෙයි මේ ධර්මය දේශනා කරන්නේ. නකෝ නෝ බන්තේ චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. න කෝ නෝ බන්තේ පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. නකෝ නෝ බන්තේ සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. න කෝ නෝ භගවා ඉති බවා බව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති කියලා බුදුහාමුදුරුව පැහැදිලි කළා. මම මේ ධර්මයේ දේශනා කරන්නේ මිනිසුන්ගෙන් මේ චීවර පිණ්ඩපාත සේනාසන ලබා ගන්න හෝ ප්‍රසිද්ධි භවට එහෙම නැත්නම් ප්‍රතිලාභයක් ලබා ගන්න, එහෙම නැත්නම් මේක දේශනා කළා රජ භවට, සිටු භවට මතුපත් වෙන්න, දෙවි භවට, බ්‍රහ්ම භවට පත් වෙන්න, ඥානලාභියෙක්, අභිඥාලාභියෙක් භවට පත් වෙන්න, ප්‍රසිද්ධ භවට පත් වෙන්න, මේ බවා භව හේතුවා කියන එකේ ඉතාම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ කිසි දෙයකට නෙමෙයි මම මේ ධර්මය දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා. නච කිරවෝ භික්කවේ මයි හෝති මයි ඒවං හෝති. මම මේ කිසිම දෙයක් සඳහා නෙමෙයි මේ ධර්මය දේශනා කරන්නේ. ආයිත් කියලා චීවර හේතුවා සමනෝ චීවර හේතු මේ පිණ්ඩපාත මේ කිසිම දෙයක් හේතුවක් නිසා නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අත කිංචිවෝ කිංචිරහිවෝ භික්කවේ මයි හෝති ඒවං අනුකම්පං උපාදාය අනුකම්පං භගවා හිතේසි අනුකම්පකෝ උපාදාය ධම්මං දේශේති. මේ ලෝකයා දුක් විඳිනවා දැකලා මේ ලෝකයා මේ සසර දුකේ මේ හරියට මිරිඟුවක් වගේ මේ දුක හඹා සැප හඹා ගිහිල්ලා දුකටපත් වෙනවා. ඒ පුද්ගලයන් මේ තමන්ම මේ දුක නිර්මාණය කරගෙන දුක් විඳිනවා දැකලා මෙන්න මේ කෙරෙහි අනුකම්පා වෙනුයි අනුකම්පකෝ භගවා හිතේසි. හැම කෙනෙකුටම නෙමෙයි හිතේසි. ඒක නිසා මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් පුද්ගලයන්ට අනුකම්පාවක් ඇතුව ඒ අයට මේ ධර්මය තේරුම් අරගෙන මේ සසර දුකෙන් විදි නිදහස් වෙන්නටයි මේ ධර්මය දේශනා කරන්න කියලා කිව්වා. කියලා ඊළඟට කියනවා තස්මාතිය භික්කවේ යේ බෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මම මේ උසස් ගැඹුරු අභිධර්මය. ඔන්න දැන් අභිධර්මය කියන එක මෙන්න මෙතන තියෙනවා. මයා ධම්මා අභිඤ්ඤා දේශිතා සේයතුදම් චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්ත බොජ්ජංගානි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තත්ත සබ්බහේව සමග්ගෙහි සමග්ගමු සම්මෝධමානයහි අවිවදමානයහි සික්කිටබ්බං. මේ මම මේ ධර්මය දේශනා කරන්නේ මේ දුක්විඳින මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට අනුකම්පා සහිතව මේ උසස් ධර්මය ගැඹුරු ධර්මය දේශනා කරන්නේ සෙයතිදං සතර සතිපට්ඨානේ චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රයානි බලානි සත්ත බොජ්ජංගානි අරියෝ අට්ටංග. මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූරණය කරගන්නටයි දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. ධ්‍යාන ලබා ගන්න පෙන්වන්න නෙමෙයි, අභිඥා ලබා ගන්න පෙන්වන්න නෙමෙයි, මැජික් පෙන්වන්න අහසින් යන්න නෙමෙයි. මේ සූත්‍රයේ ඉතාම පැහැදිලිව පිරිසිදුව මේක මේ කාරණේ දේශනා කරලා කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කළේ ඔය ධ්‍යාන ලබන්න නෙමෙයි, ඉති බවා බව හේතුව බ්‍රහ්මත්වයට පත්වෙන්න නෙමෙයි, මතු මේ ආත්මේ නොලබන සැපක් මතුවට ලබන්න නෙමෙයි, හොඳ සැප සම්පතින් ආඩ්‍ය හොඳ පින්කම් කරපු අර හොඳ රජදානක් වගේ අර කේතුමතීනම් රාජධානියක වගේ පින් කරලා මේ සැප සම්පත් විඳින මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ රජ සැප සිටු සැප ලබන අය පිරිසක් සකස් කරන්න නෙමෙයි මම මේ ධර්මය දේශනා කරන්නේ. මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදීම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මේ සියලු දුකින් මිදී නිදහස් වෙලා මිනිසුන්ට නිබ්බාන සත්‍ය ක්‍රියාය සාක්ෂාත් කරගන්න, නිවන සාක්ෂාත් කරගන්නයි මේ ධර්මය දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ මේ කිංති සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙමනම් හොඳට කල්පනා කරන්න ඕන, කරගන්න ඕන, මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය වෙන කිසි දෙයකට පාවිච්චි කිරීම බොහොම වැරදි. මේ ධර්මය දේශනා කළ යුත්තේ සල්ලි එකතු කරගන්න නෙමෙයි. එමනනම් වෙන මොනවා හරි ප්‍රසිද්ධිය ප්‍රචාරය ප්‍රණාමය ප්‍රසිද්ධිය ප්‍රතිලාභයක් ලබන්න නෙමෙයි. එහෙම කරනවා නම් ඒ පුද්ගලයා ධර්මය විනාශ කරනවා, විකෘති කරනවා, වැරදි විදියට ධර්මය පාවිච්චි කරලා ණය වෙනවා. මේ කිංති සූත්‍රයේ මේක තමා පැහැදිලි කරලා තියෙන පළවෙනි එක් කාරණයක්. එනිසා මේ ධර්මය දැන් අද මේ පන්සල්වල ගත්තොත් සම්මතයෙන් සම්ප්‍රදායෙන් අපි ගන්න ඕනේ, සංසන්දනය කර බලන්න ඕනේ අපි මේක. මේ දැන් ඔන්න ඔය බෝඩ් එකක් ගන්නවා, එක ප්‍රසිද්ධියට ප්‍රචාරය කරනවා, මේ පන්සලේ ධර්ම දේශනාවක් තියෙනවා. ඔය ධර්ම දේශනාව පවත්වන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන්න දේශනා කරන්න කියලා තමයි ප්‍රචාරය කරන්නේ. නමුත් ඊට යටින් තියෙනවා එක්ක චෛත්‍යක මොනවා හරි කරනවා, එක බෝකොටුවක් හදනවා, එක තාප්පයක් බඳිනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි අඩු ගානේ මොනවා හරි පොඩි වැඩක් ඒ පන්සලේ වැඩක් කරන්න තමා සල්ලි එක්කව කරගන්න තමා ඒක මේ ඒක පළවෙනකොට අර ධර්මයේ ධර්ම දේශනාවක් පවත්වනවා කියලා මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ව ගෙනල්ලා මිනිසුන්ගේ සල්ලි ටික එකතු කරගන්න තමා. එහෙම නැත්නම් ඉස්සර නම් කලේ සල්පිල් පවත්වනවා, දැන් සල්පිල් පවත්වන්නේ. ඉස්සර අපි පොඩි කාලේ ඔය 1940 ගණන් වල 50 ගණන් වල ධර්ම දේශනා පවත්වනවා කියන්නේ එක්ක පිරිත් දේශනාවක් කරනවා කියන්නේ ඊට යටින් තියෙන සල්පිලක්. සල්පිලෙන් කියා කරවා ගන්න. අද ඒ සල්පිලෙන් එකතු කරගන්න ගාන බොහොම පොඩි. ඔය රුපියල් 2000ක් එකතු කරගෙන හරියන්නේ නැහැ අද. අද රුපියල් ලක්ෂයක්වත් එකතු කරගන්න ඕනේ. ඒකටයි අර ධර්ම දේශනාව කරන්නේ. ඒකට මේ ධර්ම දේශනාව කරන්නේ මිනිසුන්ට නිවන් දකින්න හරි මිනිසුන්ට හොඳ නරක මනුස්ස ගුණ ධර්ම කියලා දෙන්න හරි මනුස්සයන්ට මේ සංවරත්වයේ හික්මීම කියලා දෙන්න හරි නෙමේ. ඒකට යටින් තියෙන වැරදි අරමුණ මුදලක් එකතු කරගෙන එක්ක ප්‍රසිද්ධ අප්‍රචාරයක් ලබන්න. එහෙමත් නැත්නම් ලෝකෙට මොකක් හරි ප්‍රකාශයක් කරන්න. භව භව හේතු මේකට අයිති වෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම දෙයකට පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බව මේ කින්ති සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක පළවෙනික. ඊගාවට දෙවෙනි කාරණයකුත් මේකේ බුදුහාමුදුරුව මේ කාරණා කීපයක් කියලා තියෙනවා. මම මේ වැදගත් කාරණා කීපයක් විතරයි කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුව කිව්වා මේ ඉමේ සංකෝ ආයස්මන්තානං අභිධම්මේ නානාවාදා තත්‍ර චේ තුම්මාකාසං තුම්මාකං ඒවමස්ස අත්තතෝ චේව නානං ව්‍යංජනතෝ චේව නානන්ති. මේ ධර්මයේ දේශනා කරන්නේ මේ මිනිස්සුන්ට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරලා මේ ධර්මය නිවනට උපකාර වෙන ආකාරයට තේරුම් කළා පැහැදිලි කළා පිරිසිදුව අර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම්ම කිරීමයි. ඒ මිසක මේක කියලා මේ අත්ත නානත්වය ධම්ම නානත්වය සහිතව ව්‍යඤ්ජන නානත්වය සහිතව මේ ධර්මයේ දේශනා කරන්නේ මායස්මන්තෝ විවාදං ආපජ්ජිතාති. මේක මේ වාද විවාද කරලා කාමවත් පරාජ කරන්න හෝ කාගේවත් මතයක් යටපත් කරන්න හෝ තමන් ජය ගන්න හෝ අනුන් පරාජය කරන්න නෙමෙයි. මා යස්මන්තෝ, මා කියන්නේ මිදී නිදහස් වෙන, මොහොකින්ද විවාදං ආපජ්ජිතාති. මේ විවාද කරන්න නෙමෙයි, විවාද වලින් මේ තොරව. එනිසා මේ දේශනා කරන ධර්මය වාදයකට විවාදයකට භාජන කරන්න නෙමෙයි මේ දේශනා කරන්නේ. මේ දේශනා කරන ධර්මය අර්ථ ධර්ම නානත්වය ව්‍යංජන නානත්වය යථා පරිදි තේරුම් කොට යමෙකුට මේ නිවන් මඟ විවෘත කරන්න මිසක මේක අර තර්ක විතර්ක කරලා අර යමෙක් පරාජ කරන්න තමන් ජයගන්න නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා ඊට පස්සේ කිව්වා මේ ධර්මයේ දේශනා කරන්නේ යතා අත්තතෝ චේවනානං ව්‍යඤ්ජනතෝ චේවනානං මායස්මන්තෝ විවාදං ආබච්චිතාති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතෝ ධාරේතබ්බං යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේක දේශනා කරන්නේ අර දුග්ගහිත සුග්ගහිතකම මේ තීනි දුෂ්චරිතය සුචරිතය අතර වෙනස පෙන්නලා දීලා මිනිස්සුන්ට මේ දුග්ගහිත බවෙන් මිදී නිදහස් වෙන්නත් ඒ වගේම සුග්ගහිත බව සුගත බව යහපත් බව යහපත් චර්යාව හැසිරීම පෙන්නලා දෙන්නත් ඒ අනුව යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඒ අනුව ධර්මයට විනයට බහගලපා බලා මේ ධර්මය භාවිතයට ගන්නයි මේ දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ කින්ති සූත්‍රයේ තවත් මේ වගේ කරුණු කාරණා කීපයක්ම විග්‍රහ කරලා මේ දුග්ගහිත සුග්ගහිත දෙක පෙන්නලා දීලා මේ යෝ ධම්මෝ ධර්මේහි විනේහි පීඨා කටයුතු කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන මගඵල ලබන්න මිසක් මේ ගෞතම බුදුහාමුදුරුවම දේශනා කරනවා කියනවා පැහැදිලි කරනවා මේ ධර්මයේ දේශනා කරන්නේ දේශනා කළෙත් දේශනා කරන්නේත් ඉදිරියට දේශනා කළ යුත්තේ වෙන මොකක්වත් චීවර ලබා ගන්න පිරිකරක් ලබා ගන්න සිව්පසේ ලබා ගන්න නෙමෙයි. ඒ වගේම ඉති බවා බව හේතු. ඒක තමයි ඊටම වැදගත් එක යම් ප්‍රතිලාභයක් ලබන්න නෙමෙයි. ධානයක් ලබන්න දෙව් බවට රජ බවට සිටු බවට පෝසත් බවට ප්‍රසිද්ධ බවට පත් වෙන්න නෙමෙයි. මේ ප්‍රසිද්ධ දේශකයෙක් වෙන්න නෙමෙයි. ඒක නිසා ඉති බවා බව හේතුවා කියන එක ඉතාමත්ම වැදගත්. ධ්‍යාන බවට පත් වෙන්නත් නෙමෙයි. ධ්‍යානලාභීක බවට මැජික්කාරයෙක් බවට පත් වෙන්න අභිඥා ලබන්න නෙමෙයි. ඒකටත් නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ කලේ කායිකවත් තර්ක විතර්ක කළා ඒ මිනිසුන්ව පරාද කරන්නත් නෙමෙයි. ඒ මිනිස්සු ජය ගන්නත් නෙමෙයි. තමන් ජය ගන්නත් නෙමෙයි. මේක යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ. මේ පුද්ගලයන්ට මිනිස්සුන්ට හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට බහගලපා බලා ඒ අනුව හැසිරෙන්න තමන් සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන ආකාරයටමයි මේ ධර්මයේ දේශනා කළේ කියලා බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව පිරිසිදුව මේ කින්ති සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේක ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන යම් යම් වැරදි සහිතව. නමුත් මේවා බොහෝ අය පරිවර්තකයෝ දකින්න ඇති. නමුත් ඒ දැකලත් මේ ධර්මය සියලු පන්සල්වල සම්මත සම්ප්‍රදායික මේ ධර්මයේ දේශනා කරන්නේ ඔය කියන කින්ති සූත්‍රයේ තියෙන පරමාර්ථ එකක්වත් ඉටු කරගන්න නෙමෙයි. නමුත් ඊට වඩා ඔය ජීවර පිණ්ඩපාත සේනාසන හෝ බවා බව හේතුව ප්‍රතිලාභ ලබා ගන්න. බොහෝ දුරටම අද බලනකොට අද ඔය ධර්ම දේශනාවක් තියෙනවා කියලා යම් තැනක කොහේ හරි මොකක් හරි තියෙනවා නම් මේ බවා බව හේතුව මිසක වෙන කිසිම දෙයක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා මේක මේ කින්ති සූත්‍රය ඉතාමත්ම වැදගත්. බුදුහාමුදුරුවම මේ ධම්මකථික සූත්‍ර හයක් විතර තියෙන ත්‍රිපිටකේ මේවා දේශනා කරලා තියෙන ඔය කතාවම ඔය තේරුමම. නමුත් කින්ති සූත්‍රයේ මේ සියල්ල එකතු කරලා මේ ධර්මයේ දේශනා කළ යුත්තේ මොකටද? බුදු කෙනෙක් බුදු වෙලා ඒ වගේම බුද්ධ ශ්‍රාවකෙක් මේ ධර්මය මේ බුද්ධ ධර්මය මේ බෞද්ධරා දමන්නට උපකාර ධර්මය දේශනා කළ යුත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට මිසක ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා මැජික් පෙන්නලා මේ අහසින් යන මිනිස්සු ටිකක් පිරිසක් ඇති කරන්න නොවන බව අර ඉති බවා බව හේතුවා කියන එකෙන් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් තේරුම් ගන්න ඕන මේ බුද්ධ ධර්මය වැරදි විදිහට වැරදි ආකාරයට පාවිච්චි කළොත් යොදාගත්තොත් ඒකේ ඵල විපාක තම තමන්ට පටිසන්ධියි. ඒකෙන් මිදෙන්නට මිදී නිදහස් වෙන්නට කාවත් පරාද කරන්නත් නෙමෙයි පරාද තර්ක කළා කාවකින් හරි ජය ගන්නත් දෙයක් මේ පැවැත්ම තුල නැහැ. එහෙම අපිට අල්ලාගෙන පවත්වන්න නවත්වන්න පුළුවන් නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවතින නවතින දෙයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේක නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගත්තට පස්සේ මේ ධර්මය නිවැරදිව දේශනා කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය ඔය පිරිකරක් ගන්න හරි ප්‍රසිද්ධියක් ගන්න හරි චීවර පිණ්ඩපාත සේනාසන මේ වගේ දෙයක් ගන්න හරි නෙමෙයි මේ ධර්මය දේශනා කරන්නේ. මේ දේශනා කරන්නේ ඔය චෛත්‍යයක් හදන්න බුද්ධ රාජ මාලිගා හදන්න හරි එහෙමත් නැත්නම් ඊටත් වැඩි යම් යම් මේ දේවල් කරන්න පෙන්වන්න හදන්න ගොඩනගන්න තනන්න නෙමෙයි. මේක මේ මිනිස්සුන්ට නිවන් දකින්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නටම උපකාර වන ආකාරයට මේ ධර්මය පැහැදිලිව පිරිසිදුව දේශනා කළ යුතුයි කියන එක මේ කින්ති සූත්‍රයේ බුදුහාමුදුරුව තව නොයෙකුත් කරුණු පෙන්නලා විකා ප්‍රකාශ කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මෙතකින් ඒ කිංචි සූත්‍රය පිළිබඳව කතාව අවසානයි. මේ සූත්‍රය හුඟක් එච්චර කරුණු නැතත් ඉතාම වැදගත් කරුණු කීපයක් අදට ගැලපෙන, විශේෂයෙන්ම අදට මේක හොඳටම ගැලපෙනවා. අද මේ බුද්ධාගමේ කිසිම තැනක මේ ධර්මය දේශනා කරන්නේ ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්න කරනවා නම් බොහෝම කලාතුරකින් කෙනෙක් මේ ධර්මය මේ මතු වුණාට පස්සේ, සංදේශනාව මතු කළාට පස්සේ දේශනා කරන යමක් මිසක එතෙක් කල් අවුරුදු 1000 ගාණක් 1000කට වැඩි මේ ධර්මය නිවන් දකින්නට උපකාර වන ආකාරයට නෙමේ දේශනා කළේ. එක්ක ධ්‍යාන ලබා ගන්න, එක්ක ප්‍රසිද්ධිය ප්‍රචාරයක් ලබා ගන්න, එක්ක මේ ආගම ප්‍රතිචාර කරන්න, එහෙමත් නැත්නම් සිව්පසය ලබාගෙන තමන් යැපුම් මාර්ගයක් රස්සාවක් හැටියට තමයි මේ ධර්මය ඔය ධර්ම දේශකයෝ දේශනා කළේ කොච්චර ප්‍රසිද්ධ වුණා. ඒ වගේම පොත් ලිව්වෙත් ඒ සඳහාමයි. මානෙන් මම දන්නවා කියලා වැරදිසේ යන්තම් මේ කොහෙන් හරි පොඩ්ඩක් කොහෙන් දැනගත්ත හැටියේ පොත් ලිව්වා. පොත් ලියලා මේක ධර්මයක් කියලා එතන තියෙන අර බවා බව හේතුව. ඉතින් ඒක නිසා මේ ධර්මයේ එහෙම දේශනා කරන්න හොඳ නැහැ, ලියන්න හොඳ නැහැ, ප්‍රකාශ කරන්න හොඳ නැහැ. මේක නිවන් දකින්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න ආකාරයට පමණයි මේ ධර්මය පැහැදිලි කළා, දේශනා කළා, විග්‍රහ කළා, දේශනා කළ යුත්තේ. මේක තමයි කිංචි සූත්‍රයේ හරය. ඊළඟට මේ ධර්මය ගැනම තවත් සූත්‍ර ගණනාවක් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. මෙතෙන්දී මේ පොත මං හිතන්නේ කාටත් ලැබෙන්නේ නැති ආනන්තරික පාපකර්ම හා සංඝබේද සූත්‍රය. බුදුහාමුදුරුව ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා සූත්‍ර ගණනාවකම මේ ආනන්තරික පාපකර්ම පහක් කවුරුත් අහලා ඇති. මේ පරිකුප්ප සූත්‍රයේ, ඒ වගේම ද්විතීය සික්ඛාපද සූත්‍රයේ, ඒ වගේම සත්තුක්කත්ව පරම සූත්‍රයේ මෙහෙම සූත්‍ර ගණනාවක් අපි මේ පොතේ සටහන් කරලා තියෙනවා. බුදුහාමුදුරුවම දේශනා කළා පංචමේ භික්කවේ අපායිකා නිරයිකා පරිකුප්පා අතේ කිච්චා. පංචමේ භික්කවේ අපායිකා නිරයිකා පරිකුප්පා අතේ කිච්චා. කතමේ පංච මාතා ජීවිතාවරෝපිතා, පීතා ජීවිතාවරෝපිතා, අරහං ජීවිතාවරෝපිතා, තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උපාදීය උපාදිතං හෝති සංඝෝ භින්නෝ ભેදෝ හෝති. ඉමේකෝ භික්කවේ පංච අපායිකා නිරයිකා පරිකුප්පා අතේ කිච්ඡාති. මේ පරිකුප්පා නිරයිකා මේ යම් මේ වගේ මේ පාප කර්මයක් කළොත් ඒ කළ මොහොතේ ඉඳන් අන්තරිකව අතරක් නැතුවම ඒ කළ පාපය ඵල විපාක දෙනවා. ඒකේ වේගය, බලය, ශක්තිය අවසන් වන තුරුම නිවන් දකීම වෙන්නේ නැහැ. හැබැයි අන්තරිකව අතරක් නැතුවම ඒ කරගත්ත පාපයේ ඵල විපාකය ඒ පාපය කර මොහොතේ ඉඳන් අතේ කිච්චා කියන්නේ ඒකයි. ඒ නිසා අතේ කිච්චා මේක පරිකුප්පා අතේ කිච්චා. මේ පාපය කරගත්ත මොහොතේ පටන්ම කිසිම සමාවක් නැහැ, කිසිම වෙනසක් නැහැ. කාටවත් ආපහු ගන්න බෑ, ඒක සමා කරගන්නත් බෑ. ඒ පංච නීවරණ ධර්ම, පංච ආනන්තරික පර්ම පාප කර්ම කරගත්ත මොහොතේ ඉඳන් ඒක ඵල විපාක ලැබෙනවා, සතර අපාගත වෙනවා, නිවන් දකින්නට මගක් ලැබෙන්නේ නැහැ කියන එකයි මේ පංචානන්තරික පාපක. මේ පංචානන්තරික පාප කර්ම මේ සූත්‍ර කීපකම කියලා තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් කවුරුත් දන්නවා තමන්ව බිහි කළ මව මරණයටපත් කිරීම, ජීවිතය තොර කිරීම, තමන්ට තමන්ව ලෝකයට උපාද කළ පියාගේ ජීවිතය තොර කිරීම, එවගේම අරහතුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය තොර කිරීම, එවගේම ලෞතර බුදු කෙනෙකුගේ මේ අහිතකින් වැරදි හිතකින් වැරදි චේතනාවකින් ලේසලවීම. දැන් මේ ජීවක වෛද්‍යතුමා බුදුහාමුදුරන්ගේ තුවාලවලට බෙහෙත් දැම්මා, ලේසලුවා. හැබැයි ඒ නරක චේතනාවකින් නෙමෙයි. ඒ නිසා ඒක මේ දුට්ටේන චිත්තේන ලෝහිතං උපාදති නෙමෙයි. නමුත් අර දුට්ටේන චිත්තේන අර මේ වැරදි චේතනාවක් ඇතුව බුදුහාමුදුරුව මරණයට පත් කිරීමේ අපිරිසිදු කිලුටු චේතනාවකින් එක කරදරයක් කිරීමේ පාණඝාතයක් කිරීමේ චේතනාවෙන් ලේසලවීමට උත්සාහ කිරීම බුදුහාමුදුරුව මරන්න බෑ කිසිම කෙනෙකුට. නමුත් ලේ හොලවන්න පුළුවන්කම ලැබුණා. ඒ ලේ සලවීමත් මේ අන්තරික පාපකර්මයක් වෙනවා. ඒ වගේම දැන් අද බොහෝ කෙනෙක් හොඳටම දන්නවා මේ ධර්ම මාර්ගය යන තමන්ගේ මව පියා මරන්නේ නැහැ. ඒ වගේම රාහතුන් වහන්සේලා නැහැ එච්චර මරන්න. රාහතුන් වහන්සේ මැරීමත් කරන්න බෑ, කරන්නේ නැහැ. බොහොම අමාරුවෙන් කලාතුරකින් තමයි රාහතුන් වහන්සේ කෙනෙක්. බුදුහාමුදුරුවෝ නැහැ කොහොමවත් දැන් අද ලෞතර බුදු කෙනෙක් ලේසලවන්න. නමුත් අවසාන පාපකර්මය අනන්තරික පාපකර්මය අද මේ රටේ මේ බෞද්ධින් අතර වගේම බෞද්ධ ලෝකේ හැම තැනකම බහුලවම කෙරෙන අනන්තරික පාපකර්මය තමයි සංඝෝ භින්නෝ ભેදෝ හෝති. මේකයි මේ සූත්‍රයේ මේක පෙන්වන්න මතුකලේ. දැන් අද මේ අනන්තරික පාපකර්ම පහෙන් මේ සංඝෝ භින්නෝ ભેදෝ කියන එක හාමුදුරු දෙනමක් තරහ කිරීම, එහෙම නැත්නම් පන්සල් දෙකක් ભેද කිරීම, කෙටවීම, නිකාය ભેදයක් ඇති කිරීම, නිකාය දෙකක් අතර ભેද ඇති කිරීම වගේ මේ බාහිර දෙයක් තමයි අද සංඝෝ භින්නෝ ભેදෝ කියන තියෙන හාමුදුරු දෙනමක් කෙටවීම තමයි අද සංඝ ભેදය. මෙහෙම එකක් නෑ. මේ මගපල්ලාභී දෙන්නෙක් එහෙම කීයටවත් සංඝරත්වයටත් ආම රාගයෙන්තොර ද්වේෂයෙන්තොර මෝහයෙන්තොර වුණාම ભેද වෙන්නේ නෑ, භින්න වෙන්නේ නෑ, මේක වෙන්නේ නෑ. ඒක නිසා මේ සංඝෝ භින්නෝ ભેදෝ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. සංඝ සංඝං සංඝෝ කියන්නේ මේ ක්‍රියාපද තුනක්. මේ සංසාර සම්බන්ධය ගහලා බිඳින්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය විකෘති කළොත් ඒ ධර්මයේ විකෘති කිරීම නිසා සංඝ වෙන්න බෑ. ඉස්සර ඉදිරි පරම්පරාව සංඝෝ සංඝං වෙන්නේ නැහැ. මේ සංසාර සම්බන්ධය ගහලා බිඳලා යන්න බැරි වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්මයේ විකෘති කළොත්, ඒ ධර්මය වෙනස් කළොත් මේ සංසාර සම්බන්ධය ගහලා බිඳලා දාන්න අර සන්තෝෂෝ භගවා, දන්තෝෂෝ භගවා, බුද්ධෝෂෝ භගවා කියලා මේ කියපු දේ කරන්න, බුදුහාමුදුරුව දේශනා කරපු මේ ධර්මය වැරදි විදිහට අර්ථ ධර්ම ගන්නලා හෝ වැරදි පරිවර්තනයක් කරලා හෝ වැරදි අර්ථයක් දීලා හෝ වැරදි විදිහට ප්‍රකාශයක් කරලා හෝ සංඝ ભેදයක් කරනවා කියන්නේ ධර්මයේ විකෘති කරලා මේ සංසාර සම්බන්ධයෙන් බිඳී නිදහස් වෙන්නට උපකාර වන පාර වැහුවොත්, මාර්ගය වැහුවොත්, අන්න ඒ පුද්ගලයා, මාර්ගයේ වහන පුද්ගලයා මේ ආනන්තරික පාප කර්මය කරගන්න. ඒ නිසා හොඳට තේරුම් ගත යුතුයි මේ ආනන්තරික පාප කර්මය හාමුදුරු දෙනමක් හෝ මගඵලලාභී දෙනමක් හෝ ભેද කිරීමක් අදහස් වෙන්නේ නැහැ. මේක පිළිබඳව මේ සංඝ ભેද සූත්‍රයේ පිළිබඳව මේ ආනන්තරික පාප කර්මය පිළිබඳව බුදුහාමුදුරුව ජීවත්ව ඉන්න කාලෙම මේක මේ භික්ෂූන් අතර සාකච්ඡාවක් ඇති වුණා. ඇති වෙලා මේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උපාලි කියලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේක මේ දහවෙනි පිටේ තියෙනවා සංඝ ભેද සූත්‍ර කීපයක්ම. උපාලි කියන හාමුදුරුව මේක ඉතින් මේ භික්ෂුන් අතරේ ලොකු කතාවක් ඇති වූ නිසා ඒ හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. සංගෝ බින්නෝ සංගෝ බේදෝති බන්තේ උච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංගෝ බින්නෝ බේදෝති. භාග්‍යවතුන් වහන්ස මේ සංගභේදය සංගභේදය සංග බින්න කිරීම කියලා නොයකුත් අය කතා කරනවා. මේකේ මොකද්ද මේ කිට්ටාවතානුකෝ, මේකේ මේක සිදුවෙන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද, මේ සංගභේදය වෙන්නේ මොන කාරණයක් නිසාද, මොන හේතුවක් නිසාද කියලා ඒ උපාලි කියන හාමුදුරුව බුදු හාමුදුරුවන්ගේ විමසා සිටියා. මේක තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ මේ සංගභේද සූත්‍ර කීපයක්ම තියෙනවා. මේ උපාලි හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ උත්තර දෙනවා, ඉද උපාලි බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති, ධම්මක් අදම්මෝති දීපෙන්ති, අවිනයං විනයෝති දීපෙන්ති, විනයං අවිනයෝති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනෝති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති, අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනෝති දීපෙන්ති, ආචින්නන් තථාගතේන අනාචින්නන් තථාගතේනෝති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති, තේ ඉමේ දස හි වත්තු හි අවක්කස්සන්ති අපක්කස්සන්ති ආනිකම්ම කවේ සම්මා කම්මානි කරෝති ආවේකන්ති මොක්කං උද්දේශිනන්ති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මේ සංගභේදය සිදුවෙන්නේ ධර්මය අධර්මය කරලා දේශනා කළ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මේ බුද්ධ වචනය නිර්මල වචනය මේක දීපෙන්ති කියන වචන ඔය හැම පේලියකම අග තියෙනවා. දීපෙන්ති කියන්නේ පණ පිහිටෝලා මෙන්න මේකමයි හරි, මේකමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේකමයි අර්ථය කියලා දැන් ඔය අද මේක කියනවා. දැන් ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එක්ක මේ මධ්‍යමා පටිපදා කියන්නේ මධ්‍යමාවත කියලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අලපිටේ අභාසිතේ කළු බොහෝ අය කරනවාද. ඒක නිසා මේ බුද්ධ භාෂිතය ලපිටය අලපිටය අභාසිතය කිරීම අද බහුලවම තියෙනවා. දැන් ඔය පොත්වල ත්‍රිපිටකයේ ලියලා තියෙනවා, ඒ වගේම ඔය රේණුකානේ හාමුදුරන්ගේ සියලුම පොත්වල ලියලා තියෙන සියලුම දේ මේ බුද්ධ භාෂිතේ ලපිටය අලපිටය අභාෂිතය කරලා ආචින්න දේශනා අනාචින්න දේශනා කරලා ධර්මය අධර්මය කරලා කියපු ලියපු දේශනා කරපු පෙන්නපු පොත්. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම ලියවිලිවල පොත් ලිව්වත් ධර්මයේ දේශනා කළත් මේ පාප කර්මය සිද්ධ වෙනවා. එනිසා වචනකින් තමා ආචින්න දේශනා අනාචින්න කිරීම. මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාව, ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති. එනිසා මේක මේ ධර්මය තියෙන්නේ නිවන් මඟ විවෘත කරන්නට කරපු දේශනාව. මේ වැහිලා තිබුණු යටපත් වුණු නිවන් මඟ විවෘත කරනකොට අර සම්මතයේ ඉන්න බොහෝ දෙනෙක් තමන් ඉගෙනගත්ත දේ වැරදියට කියනවා කියලා ඒක විවේචනය කරනවා. ඒකට විරුද්ධ වෙනවා. ඒකට වැට බඳිනවා. ඒකට හරස් වෙනවා. නොයෙකුත් ආකාරයට අද මේක සිද්ධ වෙනවා. දැන් ඔය පොයේ දවස්වල මේ ලංකාවේ ඔය ගුවන් විදුලි වල රේඩියෝ වල චැනල් වල බෞද්ධ චැනල් වගේ මේ වගේ රූපවාහිනී වල ඒ වගේම පන්සල් වල හැම තැනකම මේ කියන සංඝ ભેදය මේ පැවිද්දන් සහ ගිහියන් අතින් දෙගොල්ලම අතින් සිද්ධ වෙනවා. සිද්ධ වුණාම මේකට පාපයක් මේක ආනන්තරික පාප කර්මයක්. යම් කිසි විශේෂයෙන් භාවනා මධ්‍යස්ථාන වල මේ බුදුහාමුදුරු අර කිංති සූත්‍රයේ දේශනා කරපු අර්ථයට ධර්මයට විරුද්ධව මේ ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න බ්‍රහ්මත්වයට පත් වෙන්න දේවත්වයට පත් වෙන්න අර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න තමා මේ ධර්මය දේශනා කරන්නේ. මේක තමා වර්ධ. ඒ නිසා බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ මේ වර්තමාන මොහොතේ අද මේ ඉපදුණු අවස්ථාවේ මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමේ අටියෙන් මිසක් පූර්ණය කරගන්නට මඟ පෙන්වා දීමක් මිසක් මේ මැරුණට පස්සේ කරගත යුතු කරගත හැකි දෙයක් මේ බුද්ධ දේශනාවේ කොතනකවත් වචනයක්වත් නැහැ. මතු උපදින බුදුන් දැක නිවන් දකින්නට බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. ඒක මේ ආචින්න දේශනාව අනාචින්න කිරීමක්. ඒක මේ බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කිරීමක්. ඒක නිසා බුදුහාමුදුරුව කොහෙවත් මේ දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප ලබන මිනිස්සු පිරිසක් හදන්න නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම දේශනා කරන ධර්මය මේ සංඝ බේදයට අයිති වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුව මේ උපාලි හාමුදුරුවන්ට මේ කතාව කිව්වහම ඊට පස්සේ ආනන්ද හාමුදුරුව මේක කන වැගුණ ආනන්ද හාමුදුරුවන්ටත් ඒගමන නැවත ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා මේ කරුණ නැවත විමසා හිටියා. ඔය සංඝබේද සූත්‍රයේ පොතේ ඊගාවට තියෙන ද්විතීය ආනන්දද පඨමානන්දද සූත්‍රය ඒ ආනන්ද හාමුදුරුව ඇහුව ප්‍රශ්නේ. ආනන්ද හාමුදුරුවත් ඒ ප්‍රශ්නෙම බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ මේ උපාලි හාමුදුරුවන්ට මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. මෙහෙම කාරණාවක් දහ කරුණු දහයක් විග්‍රහ කරලා තියෙනවා. මේක ඇත්තද, මේක මොකද්ද, කොහොමද මේ සංඝ ભેදය වෙන්නේ, මේ ආනන්තරික පාප කර්මය වෙන්නේ කියලා. ඒගමන බුදුහාමුදුරුව පැහැදිලි කළා. ආනන්ද හාමුදුරුවන්ට විග්‍රහ කළා, ඔව් ආනන්ද මේ සංඝ ભેදය කියන පංච ආනන්තරී පාප කර්මෙන් බලවත්ම කර්මය වෙන්නේ මෙන්න මේක. මේක තමයි බහුලවම සිදුවෙන්නේ. මේක සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඔය ධම්මෝ අධම්මෝති දීපෙන්ති, අධම්මෝ ධම්මෝති දීපෙන්ති, විනයෝ අවිනයෝ දීපෙන්ති, අවිනයෝ විනයෝති, බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කිරීම, අලපිතේ අභාෂිතේ බුද්ධ භාෂිතේ ලපිතේ කිරීම, ඒ වගේම පඤ්ඤත්ති අපඤ්ඤත්ති කිරීම, මේ 10 තමා මේ සංඝ ભેදයට අයිති වෙන්නේ කියලා. මේ පාප කර්මය වෙන්නේ මේ නිවන් මහන වහන ධර්මය කියලා ප්‍රකාශ කළා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ හාමුදුරු දෙනමක් ભેද කිරීම හෝ පන්සල් දෙකක් ભેද කිරීම හෝ පුද්ගලයන් දෙන්නෙක් ભેද කිරීමක් මෙතන අර්ථයක් කොහෙත්ම නැහැ. මේක මේ කොහෙන් හරි කවදා හරි කවුරු හරි අත්ව කතාකාරයෙක් වැරදියට පරිවර්තනය කළා. කිසිම තේරුමක් නැතුව, දැනීමක් නැතුව, ධර්මයේ මේ මේවා කියවන්නේ නැතුව පුද්ගලයෝ දෙන්නේ අතර ભેදයක් ඇති කිරීම සංඝ ભેදය කියලා හැදුවා. එහෙම එකක් නෙමෙයි මේ ආනන්තරික පාප කර්මය. මේ ආනන්තරික පාප කර්මය මේ උතුම් නිවන් දකින ධර්මය සංඝ සංඝෝ සංඝං කියන තත්වයටපත් වෙන්න සංසාර සම්බන්ධයේ ගහල බිඳ නිදහස් වීම තමයි සංඝෝ සංඝං සංග. ඒ තත්ත්වයටපත් වෙන්නට බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය දහම විකෘති කිරීම, දහම අදහම කිරීම, විනය අවිනය කිරීම, බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කිරීම. මේක අටුවාකාරය බහුලවම කරා මේ බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ කළා. පරිවර්තකයෝ මේ බුද්ධ භාෂිතේ ලපිතේ පද පරම ලෙස ධර්මය අවිනය ධර්මය අධර්මය කළා, විනය අවිනය කළා, බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කළා, ආචින්න දේශනාව අනාචින්න දේශනාවක් කළා. ඔය ආචින්න දේශනාව අනාචින්න දේශනාවක් කිරීම තමයි දැන් මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන අටක්කරා තීන පදා සිංහල භාෂාවට පරිවර්තනය කළාම මෙන්න මෙහෙමයි ඕක මාර්ගදී භාෂාවෙන් අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ත ඒ වුණාට සිංහල භාෂාවෙන් මේක මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැරදි විදියට පරිවර්තනය කළාම පණ පිහිටෝලා කියනවා මෙන්න මේකයි බුදුදහම කියලා. මේක තමා මේ ආචින්න දේශනාව අනාචින්න කිරීම. ඒ වගේම මේ මජ්ජි මා පටිපදා කියන එක මිඩල් පාත් මැදමාවත මැදුම් පිළිවෙත කියලා කියනවා. මේ සියලු දේ මේ වගේ නෙමෙයි තව හුඟක් දේවල් තියෙනවා. මම මේ උදාහරණ එකක් දෙකක් කිව්වේ මේ බුද්ධ ධර්මයේ ත්‍රිපිටකය ගත්තොත් හැම සූත්‍රයකම හැම තැනකම මේ පදපරම විදියට පරිවර්තකයන් අතින් මේ සංඝ ભેදය සිදු වෙලා තියෙනවා. නිවන වහන ආකාරය ක්‍රියාත්මක කරලා තියෙනවා. නිවන වැහිලා තියෙනවා. ඒ නිසා අනාගත પરම්පරා ගණනාවක මේ නිවන වැහුවේ වැහුනේ මේ පරිවර්තකය සහ අර්ථකථාකාරයෝ වැරදියට මේවට අර්ථ දීලා දැන් අද මිනිස්සු අතරමං වෙලා මිනිස්සු දැන් වැඳුම් පිදුම් යැදුම් පැතුම් කර කර යාඥා කර කර මේ ගෞතම බුදු සාසනය තුළ නම් නිවනක් ලබන්න බෑ. මතු බුදු වන බුදුන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඒකත් මේ බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ කිරීමක්. මේ ගෞතම බුදු සාසනයට කරන ලොකුම නිග්‍රහය ලොකුම අපවාදය ලොකුම අනර්ථය මේ ගෞතම බුදු සාසනයම ජීවත් වෙලා මේ දහමම මේ වචනෙන් පාවිච්චි කර කර අර මතු බුදු වෙන බුදුන් දකින්නට ප්‍රාර්ථනා කර කර මිනිසුන්ව ප්‍රාර්ථනා කරන්න පොළඹවනවා. මේකත් මේ අනන්තරික පාප කර්මයක් වූ සංඝ ભેදයට අයිති. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ අද වර්තමාන මොහොතේ කරගත යුතු දෙයක් මිසක් අනාගතයේදී කර හැකි කළ යුතු දෙයක් මෙතන නෑ ශේෂයක්වත්. ඒ නිසා මේක මේ වර්තමානයේ අපි ලැබූ මේ මනුස්සත්ව ප්‍රතිලාභය තුළ කරගත යුතු කරගත හැකි දෙයක් මේ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා හෙටට කල් දැම්මොත් ඊගාව භවයේ කොමාරි දෙව් මිනිස් සැප රජ සැප ලබලා අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමින් භෝග සම්පත් ධන සම්පත් ලබන්නට මේ බුද්ධ දේශනාවේ කොහේවත් කොතැනකවත් වචනයක්වත් කියලා නැහැ. ඒවා මේ ආගමේ තියෙන පිං හැලි. ඒ නිසා මේවා මේ නිවන වහන දේවල්. ප්‍රාර්ථනා කරලා නිවනක් ලබන්න කොහේවත් බුද්ධ දේශනාවේ බෑ. යාඥා කළ හිඟන්නෙක් වගේ ඉල්ලලා යදලා හිඟා කන්න බෑ නිවන. මේ නිවන හිඟා කනවාද මිනිස්සු ඔය බෝගස් වලට පිළිම වලට ඔය වන්දනා ගමන් ගිහිල්ලා යදිනවා. හිඟන්න වගේ වැඳ වැටිලා ප්‍රාර්ථනා කර කර ඉල්ලනවා මට මේ නිවන් ලබා දෙන්න කියලා. එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ. ඒක අර බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කිරීමක් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේක මේ තමා විසින් තමා තුලින් තමන් සඳහා මේ නිවන තමා සාක්ෂාත් කරගත යුතු දෙයක්. මේක කාටවත් කරලා දෙන්න පුළුවන් වැඩක් නැහැ. කාගෙන්වත් බලවේගිකින් විශ්වකර්මයෙකුගෙන් දෙවියෙකුගෙන් බ්‍රාහ්මණයෙකුගෙන් ආමුදුරු නමකගෙන් බුදුහාමුදුරුවන්ගෙන් හෝ අරහතුන් වහන්සේගෙන්වත් නිවන ඉල්ලන්න බෑ. ඉල්ලලා ලැබෙන්නේ නැහැ. ඉල්ලලා ගන්නත් බෑ. ඒක නිසා මේ තමන්ගාවයි ඔය ප්‍රභාස්වර සිත තියෙන්නේ. තමන්මයි ඔය ප්‍රභාස්වර සිත කෙලෙස් වලින් කිලුටු කරගත්තේ. ඒ නිසා මේ තමන්ම කිලුටු කරගත්ත සිත තමන්ම පිරිසිදු කරගෙන ඔය ප්‍රභාස්වර තත්ත්වය ඔය රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර පිරිසිදු බවට ඇති කරගත්තාම මේ නිවන මේ නිබ්බාන තත්ත්වය සාක්ෂාත් වෙනවා. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මේ ධර්මය තේරුම් ගත්තාම මේ මාර්ගය අනුගමනය කළා මේ බැමි තුන මේ සංසාරයට බැඳින බැමි තුනත් දස සංයෝජනත් කපා දැමීමටයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමටයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මය අද විකෘති කළා. විනාශ කළා, වෙනස් කළා. නිවන් දකින්න බැරි විදිහට ගල් දාලා පාර හරස් කළා. ඒක නිසා සියලු දෙනා තේරුම් ගන්න ඕන මේ කවුද කොහොමද ඔය අටුවාකාරයෝ ඔය පොත් ලිව්ව මිනිස්සු ඔය මොඳ මා සමනෝගරුති කියලා අර කාලාමා සූත්‍රයේ තියෙනවා. ඔය අපි බොහොම පිළිගත් ශ්‍රමණයන් කියලා මේ ප්‍රසිද්ධ වුණ ප්‍රචාරයටපත් වුණ බොහෝ පොත්පත් ලිව්ව අය තමා මේ නිවන සම්පූර්ණයෙන්ම වහලා මිනිසුන්ව මේ යාචකයන් කළා හිඟන්නම් කළා අනාගතය අතරමං කළා දාලා තමනුත් අර ආනන්තරී පාපයක් කර්මයක් කරගෙන හතර අපායට ගිය පුද්ගලයෝ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ විකෘති කළොත් නිවන වැහෙනවා, නිවන වැහුවොත් අනුන්ගේත් තමන්ගේත් හතර අපාගත වීම තමයි ප්‍රතිඵලය. හැබැයි මේකේ මේ සූත්‍රයේ තව මේ වචනයක් දෙකක් තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න ඕන. යම් යම් අය අතින් නොදැන මේ ධර්මය යම් යම් විදිහක මේ විකෘති වෙන්න ඇති, වෙනස් කරන්න ඇති වචන වැරදියට කියලා. එහෙම වුණොත් මේ සූත්‍රයේම තියෙනවා අවසාන වශයෙන් මේ අපච්චත්තන් අපඤ්ඤත්තන් තථාගතේන දීපෙන්ති තේ ඉමේහි දස වත්තු හි අවකස්සන්ති අපකස්සන්ති ආවේනි කම්මානි ආවේනි කම්මාන කරොන්ති ආවේනි පාති මොක්ඛං උද්දිස්සන්ති. මොක්ඛං උද්දිස්සන්ති අර පාතිමොක්ඛය දේශනා කරලා සමාව අරගෙන එත්තාවතා මේ අනුව මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියන එකත් මේ සූත්‍රයේ අවසානට තියෙනවා. හැබැයි ඒ ජීවත් වෙලා ඉන්න අය, හැබැයි එහෙම මේ බොහෝ අය මානය තියෙනවා නම් දැන් ඔය පොත් ලියලා ප්‍රසිද්ධ කරපු අය ඒ පොත් ආපහු නිවැරදි කරන්න කල්පනා කරන්නේ. ඒ පොත් වලට තමන් කරපු වැරදි සමාව ගන්න කැමති නැහැ. මොකද මානිය තියෙන නැහැ. මම කියපු එකමයි හරි. ඒකයි අර දීපෙන්ති කියන වචනේ තියෙන්නේ. ඒ නිසා ඒ තමන් කරපු හරිද ඒ විදිහටම පවත්වාගෙන යන්නට පණ පිහිටවලා මේ මම කියපු දෙයම හරි කියන එක තමයි දීපෙන්ති කියන වචනේ තේරුම. නමුත් අර ඒක ඒක අපි ඒ වරද කළා. මේකට සමාව අරගෙන ඒකෙන් යම් කෙනෙකුට හානියක් පාඩුවක් අවඩක් අසාධාරණයක් වුණා නම් ඒක ජීවිත කාලේ පුළුවන්. හැබැයි මිය පරලෝ ගියාට පස්සේ ගියට වත්ම කරන්න බෑ. මිය පරලෝ යන්න ඉස්සෙල්ලා මේ ධර්මය විකෘති කළා නම් ඒකට අවශ්‍ය අර පාතිමුක්ක උද්දේශලා දේශනා කළා ඒකෙන් සමාව අරගෙන ඒක නිවැරදි කළා. ඊට පස්සේ වන් වැරදක් නොකරන බවට ප්‍රතිෂ්ඨා මේ සාහතික වෙලා කටයුතු කිරීම තමයි මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් මිය පරලෝ ගියාය ඒ වැඩේ කරගෙන හතර අපායේ ගියා. දැන් අපිට මේක මේ මේ සූත්‍රය මේ සංඝබේද සූත්‍රය මේ ආනන්තරික පාප කර්ම සූත්‍ර මේ හොයලා ඉදිරිපත් කළේ වෙන මොකක්වත් නිසා නෙමේ, අනාගතේ අපේ රටේ විශේෂයෙන් අපේ රටේ මේ මහාන වෙන ඒ වගේම මේ බෞද්ධ මේ නිවන් දකින්නට උපකාර වන බුද්ධ ධර්මය කියලා පොත් ලියන බොහෝ දෙනෙක් ඉදිරියටත් මේ වැරදි දේම කරලා මේ සංඝබේදය කරගෙන ආනන්තරික පාප කර්මය කරගෙන අපායට යනවා. ඒක දැන් අපිට ඒ කරගත්ත අය දැන් අපාය ගිය අයටෙන් අපිට වළක්වන්න බෑ. දැන් එයා ඒගොල්ලෝ කරගෙන ඉවරයි. නමුත් අනාගතේ මේ රටේ මහාන වෙන මේ රටේ ඔය පොඩි සාමණේර හාමුදුරුවරු හැටියට දැන් මහාන වෙලා ඉන්න අය ඔය ධර්මයේ දේශනා කරන අය බොහෝ දෙනෙක් මේකෙන් මුදවා ගලවා ගන්න පුළුවන්. මේ සංඝබේදය නොකර තමන් හරියට මේක දැකලා දැනුමෙන් නොකිය දැකලා ඥානතෝ පස්සතු පසක් කොට දැකගෙන මේක මේ ධර්මයේ දේශනා කළ යුතුයි. අනුමානින් මේ බුද්ධ දේශනාව නොකළ යුතුයි, නොලිවිය යුතුයි, දේශනා නොකළ යුතුයි. ඒ නිසා නිවැරදිවම හරියට නිවන් මේ දැකලා අනුමාන ඥානයෙන් නෙමේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ උතුම් ධර්මය අනික් අයට දේශනා කළ යුතුයි. ඒ නිසා අනුමාන ඥානයෙන් කීම කිසිසේත් නිවන් දැකලා නෙමේ. නිවන් කායෙන් හරි ටියුෂන් කඩේකින් පොතකින් ඔය කාගෙන් හරි පොතකින් පතකින් අනුන් කියපු දෙයක් අහලා නිවන් දකින්න බෑ. ඒ දැනුම ඇතුව තමන් විසින් තමා තුළින් මේ නිබ්බානගාමී වෙන්න ඕන. ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇතුව විතරයි ධර්මය දේශනා කළ යුත්තේ. තමන්ගේ වැඩේ හරියට කර නොගෙන මේ අනුන්ට දේශනා කිරීම එච්චර ගැළපෙන දෙයක් නෙමෙයි. යථාභූත ඥාන දර්ශනයක් නැතුව අනුන්ට මේක කියලා වැරදක් වුණොත් අර ආනන්තරික පාප කර්මය නැවත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මතු පරපුර විශේෂයෙන්ම මේ ලංකාවේ ඔය බොහොම මේ අර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කිරියාය කහවතන් ගසෙක්වා කියලා තමයි මේ මහාන වෙලා ඉන්නේ. මේ මහාන වෙච්ච උදවිය පොඩ්ඩක් කොහෙන් හරි ඉගෙන ගත්තාම දැනගත්තාම කොහේ හරි එක්ක මේ රටෙන් හරි ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් හරි පොතකින් පතකින් හරි විසුද්ධි මාර්ගයෙන් හරි කවුරු හරි ඩියප් පොතකින් හරි පොඩ්ඩක් දැනගත්තාම මේක අනික් අයට ඉබේම කියනවා. ඒක වැරදි. ඒක හොඳ නෑ. තමන්ගේ දැක්මක් නැතුව ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතුව මේ ධර්මය අනුන්ට දේශනා නොකළ යුතුයි. නොකර ඉසලා තමන්ගේ වැඩේ කරගන්න. තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ මේ ධර්මය දේශනා කරන්න පුළුවන්. ඒක ඊට පස්සේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. එතෙන්දි වරදින්නේ නැහැ. දැක්කට පස්සේ ආයි අනුමාන ඥානයකින් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානෙයි මේක කියන්නේ. ඒ නිසා අඩුමාසයෙන් ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනකම් මේ සම්මාදිට්ඨියටපත් වෙනකම් මේ ධර්මය දේශනා කිරීමෙන් වැළකෙන්න ඕන, ලිවීමෙන් විශේෂයෙන්ම වැළකෙන්න ඕන. ඉතින් ඒක නිසා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨිකින් ත්‍ත්වයටපත් වුණාට පස්සේ ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා අනුන්ටත් තමන් දැක්ක දේ තමන් යථා පරිදි යථා භූත ඥානෙන් දර්ශනයෙන් දැක්කගත්ත දේ දේශනා කරන්න කියන්න ලියන්නත් පුළුවන්. පට්ටපනා කියන්නේ මේ ගලෝල පටි ලෙහෙලා ගලෝල ඔය පටි සම්බිදා ඥානය තමයි. දැන් මේක දැන් මේ මාගදී භාෂාවේ පටි වලින් ගැට ගහලා එකතු කළානේ. දැන් අපි කුසලස්ස උපසම්පදා මේක පටියෙන් ගැට ගහලා තියෙන මේක ලෙහෙලා බරල් බලන්න ඕනේ. පට්ටපනා කරන්න වට වටේ ගලෝල දාලා බලන්න ඕනේ. ඒ වගේම විභජන මේක බෙදලා බලන්න ඕනේ. විවරණය කරන්න. ඒක නිසා පට්ටපනා, පඤ්ඤපනා, විභජනා, විවරණ මේ හතරම කරන්න ඕන. කරනවා නම් පුළුවන් මේ උත්තානි කම්මන්ති කියන්නේ නිවනම අර සෞත්‍තර වූ අනුත්තර වූ නිවනට පත් වෙන මඟ හෙළි කරන්න. ඒක නිකන් නාමික දෙයක්. ඒක සම්මතිය. ඒක දැනගෙන කරන දෙයක් නෙමෙයි. ඒක ඇත්ත වශයෙන් ප්‍රාතිමොක්ක සංවරයේ බුදුහාමුදුරුවෝ අනුදැන වලල්ල තියෙනවා චූලවග්ග මහවග්ග දෙකේම. ඒක නිකන් අද නිකන් මේ කියවීම වාක්‍ය විතරයි. මේක වාක්‍ය නෙමෙයි. තමන් බොහොම පිරිසිදුව අවංකව හදවතින් මාතින් මෙවන් වරදක් සිදු වුණා. ඒ වරද මං වරදට සමාව ගන්නවා. ඒ වරද නිවැරදි කරගන්නවා. මේ වරද මින් මතුවට කරන්නේ නැහැ කියන සහතිකය තමා තුළින් තමාට ලබා ගැනීම තමයි ප්‍රාතිමොක්ක සංවරය. ඒකමයි. ඔව්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ආනපාන සතිය වැඩිමින් මට ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි ආනපාන කිරීමේදී කරගෙන යාමේදී යම්කිසි ටික වෙලාවක යම්කිසි පරතරයක් ඇති වෙනවා. හිස් පරතරයක්. ඒකන මොකද කරන්නේ
කියලා. ඔව් එහෙම වෙනවා. ඒක ඇත්ත. දැන් හිත ඔයගේ ආනපාන කරගෙන යනකොට මෙතෙක් සංසාරේ පුරුදු වූ අර ප්‍රියමනාප වූ දේවල් වලට අපි අයින් කරගෙන යනකොට හිත ඉවේම නිහඬ වෙනවා. විඥානයේ වාංචික ධර්මයක් ඕක. තේරුණාද? ඒක යම් වෙලාවක් නිහඬ කරලා එක පාට බෝම්බයක් එවනවා වගේ එකක් එවනවා. වාංචික ධර්මයක්. ඒ නිහඬ වෙන්නේ අර විඥාණයට විඥානයේ උප්පර වැට්ටිය. ඒ සූක්ෂම උපායක්. ඒකයි වාංචික ධර්ම. ඒක නිසා අපි හරියට තේරුම් ගන්න ඕන ඒ වගේ නිහඬ වෙලාවක් අවස්ථාවක් නිතරම තියෙනවා. එන්න එන්න මේක වැඩි වෙනවා. මේ අනිමිත්ත අවස්ථාවන් එන්න එන්න වැඩි. ඒ අවස්ථාව හැබැයි අවසානයේ කොයි වෙලාවෙ හරි විඥානය වංචික ධර්මයක් එවනවම. ඒක නිසා මේ නිහඬ බව මේ අර අරමුණක් නොවන බව වැඩි වෙලාවක් තියෙනවා නම් විනාඩි 5ක් 10කට වැඩි වහම් ඉරියාපතේ වෙනස් කරන්න ඕන. ඉරියාපතේ වෙනස් කළාට පස්සේ ඔක හරියනවා.
ඊළඟ අපි ප්‍රශ්නේ තමයි දැන් සාමාන්‍යයෙන් ආනපාන කරගෙන යනකොට දන්නේ නැතුව තව එකක් වෙනවා සාමාන්‍යයෙන්.
ඒක එනවා. ඒක එනවා. ඒක ඒකත් විඥානීය ක්‍රමයක්. දැන් අපිට ඒකම තමයි වෙන්නේ. ඒක එතකොට අර අනික් මුල් එකට වඩා බලවත් නම් මේ දෙවෙනි එක වහම දෙවෙනි එක ආනපාන කරනවා මිසක් අර පළවෙනි එක අයින් කරන්න. එහෙම වෙනවා. සමහර විට ඉස්සෙල්ලා ප්‍රියමනාප එකක් එවලා ඊට පස්සේ අප්‍රිය අමිහිරි අමනාප එකක් එවනවා. ඒවා වෙනවා. ඒකින් බලවත් එක කොයිකද? බලවත් එක ඒ වර්තමාන මොහොතේ ආවේ බලවත් එක දෙවෙනි එකනේ. ඒකට හිත ඒක ආනපාන කරන්න ඕන. අරක සමහර විට අවසන් කරන්න නැති වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා ඒක විඥාන ධර්මයේ ඒ වගේ එහෙම එක දිගට යවන්න බලන අවස්ථාවල් තියෙනවා. එතෙන්දී වර්තමානයේ කියන්නේ දැන් අර අරක අතීතයට ගියා දැන්. දැන් මේ වර්තමානයට ආපු එක අනපාන කරන්න ඕන. ඒකත් හොඳට අවධානයෙන් ඉන්න ඕන අර පරිමුඛන් සතින් උපට්ඨ පිට්ඨා සතෝ අස්ස සති සතෝ පස්ස සති.
ඊළඟට
ප්‍රශ්නේ
තමයි
දැන් ද්වේෂ සිටිවිල්ලකට
ද්වේෂය අසකලලා මෛත්‍රි මෙත්තව අනුකිරීමත් පටිගේ පස්සකලට උපේක්ඛාව අනුකිරීමත් අතර වෙනස.
දැන් තරහ කියන්නේ දෙවෙනි වේෂය. හරිද? උපේක්ඛාව වඩන්නේ මේ පටිගයෙන් අයින් වෙන. පටිගය කියන්නේ තමන් තුළම ගැටීමක්. ගැට ගැසීමක්. අර අන්තෝ ජටා බහි ජටා කියන්නේ පටිගය. ඒකෙන් විදී නිදහස් වෙන තමයි මේ උපේක්ඛා හිත ඕන. ඒක නිසා දැන් අර මහා රාහුලවාද සූත්‍රයේ එකින් එකටම ආනපාන විග්‍රහ කරලා තියෙනවානේ මෙත්තා. මෙත්තන් භාවිතේ භාවි අර එකක්. කරුණං එකක්. මුදිතං එකක්. උපේක්ඛා පටිගය. ඒ නිසා පටිගයෙන් අයින් කළ යුත්තේ මේ උපේක්ඛාවෙන් තමයි පටිගය අයින් කළ යුත්තේ. මෙත්තාවෙන් තමයි අර ද්වේෂය අයි කර යුත්තේ. දැන් පටිඝ අවස්ථාවකට උදාහරණයක් ගත්තොත් අපේ හිතේ තමන්ටම තමන් කෙරෙහි ද්වේෂයක් වෛරයක් එනවා. තමන් කෙරෙහිම කලකිරීමක් කියලා ඔය කියන්නේ. එක්ක ගැටුමක් එනවා. ඒ වෙලාව තමයි පටිඝය. ඒ වෙලාවේ තමා හිත උත්පරිම වශයෙන් උපේක්ඛාවක් කළ යුත්තේ. තමන්ටම තමන් මේ කරන දේ දැන් ඉවසන්න විමසන්න බැරුව තමන්ටම මේක හිත අවුල් වුණා වගේ තියෙන. ඒක පටිගය. ඔළුව ගලේ ගහගන්න හිතෙන්නේ. ඔය බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ. මේක වැඩක් නැහැ කියලා සිය දිවි හානි කරගන්න හිතෙන්නේ. ඒක තමයි පටිගය. ඒක මොම් බලවත්. තව උඟක් දේවල් තියෙනවා ඔය බලවත්ම ටිකක් මං කිව්වේ. තව උඟක් කරුණු තියෙනවා මේක දමා ගහලා යන්න ඕනේ කියලා හිතන්නේ. ඈ ඒක පටිගය. මේ මේකට හරියට උදාහරණ තියෙනවා. දැන් එක මේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වෛද්‍ය විද්‍යාලේ දැන් තුන්වෙනි අවුරුද්දේ ඉන්නේ, මේ ධර්මය අහන්න ආවා. අහන්න ඇවිල්ලා දවස් දෙකක් මේ ධර්මය අහලා ගෙදර ඇටත් කියලා, අනික් ඇටත් කියලා, බෝඩිමටත් කියලා, මට නම් ඔය වෛද්‍ය විද්‍යාව කළ වැඩක් නැහැ, ඔය උපාධි කළ වැඩක් නැහැ, මට මේක විතරයි ඕනේ. ඒකත් පටිගිය. ඒකත් යම් ආකාරයක වංචක ධර්මයක් පටිගිය කියලා මේක අත්තර දාලා ගියා යන්න. ඈ ඊට පස්සේ මේ මං ආයි එයාව ගෙන්නුවා. එයාගේ අම්මලා තාත්තලා ඉතින් අඬා වැටිලා ආවා. දැන් මෙහෙමයි මේ වෛද්‍ය විද්‍යාලේ අවුරුදු 3ක් හිටලා ඔය රාගම මෙහෙම වුණා, මෙහෙමයි මෙහෙම වෙනවා, මේ බණ අහලයි මේක වුණේ, අරව මෙවා නොයෙකුත් දෝසාරෝ. පස්සේ මං ගාවට ඇවිල්ලා මං බොහොම බොහොම සාවධානව මේ සාධාරණ විදියට එයාට කිව්වා යුතුකම් වගේ ගිහින් ඉටු කරන්න ඕන කියලා. කිව්වාම දැන් බොහොම හොඳට මේ ධර්මයත් අහගෙන යන ගමන්, මේ ධර්ම මාර්ගයේ ඉන්න ගමන් අර තමන්ගේක හිස්සලට වැඩිය හොඳට දැන් ඒ තමන්ගේ පාඨමාලා වෛද්‍ය විද්‍යා දැන් අදාරලා දැන් යුතුකම් වගේ ගිහින් ඉටු කරන්න ලැහැත්ති වෙනවා. ඉතින් ඒ වගේ අනන්ත අප්‍රමාණ මට තියෙනවා තව උදාහරණ ඕන තරම් කියන්න, මම ඒ ඔක්කොම කියන්නේ නැහැ. නමුත් මේ පටිගිය තමයි ඔක. එතකොට ඒ වෙලාවට උපේක්ඛා වෙන්න ඕන. නැතුව ඒ වෙලාවේ කඩාකප්පල් කරලා දාලා ඔළුවේ ගලේ ගහගෙන මේක අත්තර දාලා මේ හැරුණාට ඒ ඇඟිල්ල හරියන්න. ඕක තමයි පටිගිය. උපේක්ඛා සිතන් නැතිකම්, ඉවසීමක් සැනසීමක් නැතිකම්, විමසීමක් නැතිකම්. අපි හැම වෙලේම ඉවසලා විමසලා ම සැනසීම ගන්න ඕන. ඒක තමයි උපේක්ඛා. ඕකමයි පසක් කොට දකින්න ඕන. තමන් දැන් මේ වෙලාවේ කළ යුතු දේ මේ වෙලාවේ කරන්න ඕන. දැන් අර මොනා හරි ඉගෙන ගන්න ළමයෙක් මේ වෙලාවේ ඒක කඩාකප්පල් කරලා මෙතෙන්ට ඇහිලා මේ මේ මාර්ගයේ ගියාට හරියන්නේ නැහැ. තමන්ගේ යුතුකම් වගේ ගේම් තියෙනවා ඉටු කරන්න. ඈ දැන් මේ රටේ මිනිස්සු වියදම් කළා අර වෛද්‍ය විද්‍යාලේ දැන් මේ ඉගෙන ගන්න. ඈ අර උපාධිය කරන්න දැන් මහජනයාගේ මුදල් වියදම් කළා සල්ලි වලින්. අම්ල තාත්තලා මුදල් වියදම් කළා සල්ලි. දැන් එතකොට අම්ල තාත්තලට යුතුකම් වගේ ගේම් ඉටු කරන්න රටේ කරන්න තියෙනවා. රටේ වැසියන්ට යුතුකම් වගේ ගේම් ඉටු කරන්න තියෙනවා. ඒවා ඉටු නොකර මේක එකපාරට ඒව ඔක්කොම 100ට අතු ගහ ඒක තමයි පටිගිය. ඒ ඔක්කොම අත්තර දාලා දැන් මට ඕනේ නැහැ, මට නිවන් දකින්න ඕනේ කියලා මෙතෙන්ට ඇවිල්ලා හරියන්න. ඒකත් කරගන්න ගමන් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙමයි. ඒකත් කරගන්න ගමන් ගීගෙදරමත් ඉන්න ගමන් ඒ යුතුකම් වගේ ගේම් ඉටු කරන ගමන් මේ මාර්ගයත් යන්න පුළුවන් දෙයක්, ධර්මයක්, ක්‍රමයක්, මාර්ගයක්, චර්යාවක් මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. නැතුව අර කර කර ඉන්න දේ සියලු දේ හැමම දමා ගහලා අත්තරලා මෙතෙන්ට ඇවිල්ලා ඔ කොහේ හරි කැලේකට ගිහිල්ලා මේ කරන එකක් මේ බුද්ධ දේශනාවේ නැහැ. නියම බුද්ධ දේශනාවේ නැහැ එච්චරයි. හැබැයි ඔක මේ වැරදි ජෛනාගමේ ආපු උපනිෂද් ධර්ම වගේ ඒවා ඕ මේවා තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ නැහැ. ඔව් ණයක් තියෙනවා. දැන් අර අර ළමයා දැන් අම්ල තාත්තලට නැහැ, දැන් අම්ල තාත්තල වියදම් කළා. අනිත් පාර මේ රටේ දැන් වෛද්‍ය විද්‍යාලයට යන්නේ කොච්චර අමාරු වෙනද, කොච්චර ඉගන්වලා ගුරුවරු රජයෙන් කොච්චර වියදම් කළා තියෙනවද, ඒවට ණයයි. එතකොට ඒ තමන් ඉගෙනගත්ත දැනගත්ත දෙයින් අර මහජනයාට දෙමව්පියන්ට මේ යුතුකම් වගේකින් ඉටු කරන්න ඕන ණය ගෙවන්න ඕන. ඒකත් කරන්න ඕන. ඒක කරන ගමන් ආනපාන සති සමාධියේ පිහිටියානම් ඒ පුද්ගලයාට නියම වශයෙන් ධර්මයක් ගන්න පුළුවන්, මග බල ලබන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්, යුතුකම් වගේ මිතු කළා ණයෙ මිදී නිදහස් වෙන්නත් පුළුවන්. ඒක ණයෙන් බෙන්වීම, ණය විනය. දැන් බුදුහාමුදුරුවෝ ඔය විනය පිටකයේ සියලුම තැන්වල ණය විග්‍රහ කළා, විනය විග්‍රහ කළා. ණය විනය දෙක විග්‍රහ කළා තියෙනවා. නමුත් ඔවා කියවනවා. නමුත් මේක තේරුම අර්ථය කවුරුවක් ගන්න. අර අපි විනයෙහි පිහිටිය යුත්තේ ණයෙන් මිදෙන්න, ණයෙන් වෙන් වෙන්න, ණයෙන් බේරෙන්න, ණය ගෙවන්න, ණය නොවි ඉන්න. අර අනන සුඛය, අනවජ්‍ය සුඛය ලබන්න. නැතුව මේ වෙන මොහොකටවත් නෙමෙයි. ණයවීමෙන් විදී නිදහස් වෙන්නේ නැහැ අපි විනයෙහි පිහිටන්නේ. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. දැන් ඔය සාමාන්‍ය රටකත් එහෙමයි. අපි ඔය හිරේට යනවාට අපි හිරේට ගිහිලා ණය ගෙවන්න වෙනවා. ඒකයි මේ අපි විනයෙහි පිහිටන්නේ. හොරගම් නොකරන්නේ, බොරු නොකියන්නේ, වැරදි නොකරන්නේ. ඔව් හැමදාම එක පුරුද්දක් කරගත්තොත් අද මම මේ විනාඩි දෙකක් තුනක් එක තමා ආවර්ජන වසිතා ආවර්ජනය කරන්න ඕන. අද දවසේ පසුගිය පැය 24 තුල මගේ අතින් මේ ආනපාන සති සමාධිය පිහිටනකොට කොයි වෙලාවෙ කොතැනකදීද මේක වැරදියට සිද්ධ වුණේ, කොයි වෙලාවේද ප්‍රිය දෙයකට ඇල්ලුණේ, කොයි වෙලාවේද අප්‍රිය දෙයකට ගැටුණේ, කොයි වෙලාවේද වැරදිසේ මැන්නේ කියලා බලල ඒ වරද්ද තේරුම් අරගන්න ඕනේ. ඒ වරද්ද ආර්ජනය කරන්න ඕනේ. ඒ වරද්දෙන් තමන්ට වෙන දෙයක් සමාව ගන්න පුළුවන් නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. හෙට අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒක මාර අදිෂ්ඨාන වටිතා උත්තාන වටිතා. ඒක උදිරලා දාන්න ඕනේ ඊට. ඒක අයින් කරන්න. ඒ වසිතා පහ තේරුම් ගත්තට පස්සේ ඒක කරන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම ඒ ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරනකොට හැමදාම විනාඩි දෙකක් තුනක් වෙන් කරගෙන බලන්න ඕන. අද මේ උදේ ඉඳන් රෑ වෙනකම් මං ජීවත් වෙනකොට කටයුතු කරනකොට කොතෙන්දද මට වැරදුනේ, ඒ වැරද්ද මොන හේතුවක් නිසාද උනේ, ඒ හේතුව කුමක්ද, කාටින්ද සිදු උනේ, තමාටින් ඒ වැරද්ද හෙට නොකරන බවට ප්‍රතිස්ථාවක් ලබා දීලා තමන්ටම අදිෂ්ඨානයක් කරගෙන ඒ වැරද්ද හිතෙන් උදුරා දාන උත්තාන වසිතා තියෙන්න. කාම ඡන්දයයි කාම රාගයයි දෙකක්, අවස්ථා දෙකක්. කාම කියන්නේ කය රමණීය කිරීමේ කැමැත්ත, කාම ඡන්දය. කය රමණීය කිරීමේ කැමැත්ත, ඇහැ පිනවීමේ කැමැත්ත කාම ඡන්දය. කන පිනවීමේ කැමැත්ත, පිනවා පිනවා කටයුතු කිරීමේ කැමැත්ත කාම ඡන්දය. ඇහැ කන නාසය දිව කය පහ පිනවා පිනවා කටයුතු කිරීමේ කැමැත්ත, ආසාව, ආස්වාදනය කාමච්ඡන්. ඒ කය පිනවීම නිසා ඇතිවන මත්වීම කාම රාගය. රාගය කිව්වහම මත් වෙලා ඉවරයි. ඒක ගතියක් වෙලා ඉවරයි. ඒක කාම රාගය. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. දැන් මේ කාමච්ඡන්දය කාම රාගයක් වෙනවා. ඊට පස්සේ කාම පරිලාහයක් වෙනවා. ඊට පස්සේ කාම පිස්සුවක් වෙනවා. ක්‍රමානුකූලව අවධාන වෙනකම් මේක යනවා. අර මොකක් නිසාද? අර රවුම් ගැසීම නිසා, අර රෝධ ගැසීම නිසා, අර පිනව පිනව ආස්වාදනේ තව තවත් නැවත නැවතත් යලි යලිත් යායන් තන්නා පෝන භවික තත්‍ර තද්‍රාභිනන්දනි. ඒක කරන්න කරන්න මේක විනාශය කරාම අර පරිලාහය පිස්සුව කාම ඒ අන්තිම අන්තයටම යනවා. ඔව් ඒ දැන් මුල් අවස්ථාවේ ඉඳන්ම කාමාව චර වුණා. මුල්ම අවස්ථාවෙත් කාමාවචර. එහෙමත් පුළුවන්. නමුත් මෙහෙමයි, මේ සීඩී එකකින්, ගුවන් විදුලියකින්, රූපවාහිනියකින් හෝ ඒ අභිමුඛව නැතිව අහන දේ සුතමයේ ඥානය ලැබුවට පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. දෙකක් ඒ වෙලාවේ තමන් අර අහලා දැනගත්ත දේ නැවත නැවත සුතං සුසුතං බහුසුතං කරගන්න එක හොඳයි. නැවත නැවත අහලා ඒක තහවුරු කරගන්න දැකගන්න හොඳයි. හැබැයි එතෙන්දි සුතමයේ ඥානය සුතදර වෙනවා මිසක අර පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්නම් මේක මේ ධර්ම සාකච්ඡාවක් මේ අභිමුඛව ධර්මය අහන්න ඕන. සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානේ ලැබින්න ඕන. ඒක නිසා එතකොටයි පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ. අර රේඩියෝ එකකින් ගුවන් විදුලියකින් CD තැටියකින් හෝ වෙනත් මොනවා හරි සංනිවේදන මාර්ගයකින් මේ අහන එකෙන් සුතමයේ ඥානය ලැබුණත් පරතෝඝෝෂක ප්‍රත්‍ය නොලැබෙන්න පුළුවන්. හැබැයි පරතෝඝෝෂක ප්‍රත්‍ය එක්වරක් හෝ ලැබුණට පස්සේ CD තැටියකින් ඒ වගේ එකකින් වුණත් අර සුතමයේ ඥානය ලබාගෙන ඊට පස්සේ අර විචතා පරිචිතා මනසිකරෝතා කියන தத்துவයන්ට පත් වෙන්න පුළුවන්.
දැන් සායනහස සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පොඩක්
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ පළමු කොටම සතර සතිපට්ඨානය. ඒකෙන් පළවෙනි එක කායේ කාය අනුපස්සන. ඒකෙන්ම පටන් ගන්න ඕනේ, වෙන කොහෙවත් පටන් ගන්න බෑ. කායේ කාය අනුපස්සනාව කරන්න නම් ආනපාන සති සමාධියම අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. එතකොට ආනපාන සති සමාධිය කරගෙන යනවා නම් නිවැරදි ආකාරයට කායේ කායානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව, සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට ආනපාන සති සමාධියේ පීඨා සම්පජානකාරී හොති වෙනකොට ඒ පුද්ගලයා තුළ සතර සම්මප්පදාන වැඩිනවා. දෙවෙනි හතර සතර සම්මප්පදාන. ඒ කියන්නේ කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති. සතර සම්මප්පදාන සම්මස්සන ඥාන ලැබිනවා. සං වලින් මිදි නිදහස් විය හැකි නිදහස් විය යුතු ආකාරය තේරුම් ගන්නවා, තේරුම් යනවා. ඒ අනුව සතර සම්මප්පදාන පූර්ණ වුණාම සතර ඉන්දිපාද ඡන්ද විරිය චිත්ත විමංස කියන සතර සම්මප්පදාන පුද්ගලයෙක් තුළ ඇති වෙනවා. හැම ආනපාන සති සමාධිය දිගටම කරගෙන යනකොට ක්‍රමානුකූල සතර ඉන්දිපාද පූර්ණ වෙනකොට අර විමංසා ඉද්ධිපාදය, චිත්ත ඉද්ධිපාද, විරිය මේවා නිසා මේ ඉන්ද්‍රිය පහක් මෙතෙක් නොතිබූ තමන්ග තුළ පිහිටනවා. ඉන්ද්‍රිය පහ මොනවාද? ඔය සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මෙතෙක් නොතිබූ ඒවා අලුතෙන් උපදිනවා. එනිසා මේවා අලුත් දේවල්. මේවා ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර තිබුණේ ආයතන පහක්. දැන් අලුතෙන් ඉන්ද්‍රිය පහක්, මෙතෙක් නොතිබූ, මෙතෙක් ක්‍රියාත්මක නොවූ ඉන්ද්‍රිය පහක්, ඉන්ද්‍රිය ධර්ම පහක් තමා තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ වඩාගෙන යනකොට බල ධර්ම පහක්, සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල, හැම බලයකම අංග හතරක් තියෙනවා. සද්ධා බලයේ අර දැන් අද උදේ අර අභිඤ්ඤයන් අභිඤ්ඤාතං කියපු එකේ ඒ සියලුම දේ විග්‍රහයක් කරලා තියෙනවා. ඒ බලාගත් හැකි පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඒ බල තමන් තුළ පිහිටනවා. ඒ නිසා අර සති බල අනුව මේ සතර ධ්‍යාන, ආර්ය ධ්‍යාන මතුවෙනවා. සමාධිය අනුව ඒ වුණාට ඒ වගේම ප්‍රඥා බලානුව චතු ආර්ය සත්‍ය සතර ආර්ය සත්‍ය අවබෝධ වෙනවා. කොයි වෙලාවේද? මෙන්න මේ බල ධර්ම ක්‍රියාත්මක වෙන පිහිටන අවස්ථාව. මේ බල ධර්ම ක්‍රියාත්මක වූ පසු සත්ත්ව බොජ්ජංග භව අංග උදුරා දමන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව පියවර හතකින් උදුරා දමන්නට උපකාර වන්නා වූ බොජ්ජංග පූර්ණ වෙනවා. මේක පළවෙනි එක සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ නැවත අර බොහොම පිරිසිදු ලෙස ආනපාන සති සමාධිය අනතිවත්ත නට්ටේන භාවනා කිරීමයි සති සම්බොජ්ජංගේ. වෙන මොකක්වත් නෙමෙයි. අර ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකයේ අභිජා දෝමනස්සංමයි සති සම්බොජ්ජංගය. වෙන මොකක්වත් නෙමෙයි. අර පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සතෝ අස සති සතෝ පස්ස සතිමයි මේ සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගේ වඩනකොට ධම්මවිචය, විරිය, පීටි, පස්සදි, සමාධි, උපේක්ඛා සම්බොජ්ජංගහත පූර්ණ වෙනවා. මේ පූර්ණ වීමත් සමග ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. නිවන සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ලැබෙනවා. ඒක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේවා එකයි කරන්න ඕනේ, ඉතුරු ටික වැඩෙනවා. කරන්න ඕන එකම එකයි බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම 599 එක ත්‍රිපිටකේ මේක කියලා තියෙනවා. ඒක මදි වෙලා ඊට පස්සේ අර කුණ්ඩලීය සූත්‍රයේ, ද්විතීය භික්ඛු සූත්‍රයේ මේ හැම සූත්‍රයකම තව සූත්‍ර 100 ගණනක කියලා තියෙනවා. එකක් කරනකොට අනික් සියලු දේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ වෙනවා. එකක් නිවැරදිව කරනවා. ඒ එකම ධර්මය මොකද්ද? ඒක ධම්මෝ ආනපාන සති සමාධි. හැබැයි ඔය ආනපාන සති සමාධි හුස්ම ඇදීම පිටකිරීම ආශ්වාස ප්‍රාශ්වාස කියලා ගත්ත ගමන් ඒ එක ධර්මය කෙරෙන්නේ. එක ධර්මය මොකද්ද? මේ කුණ්ඩලීය සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඔය අපි ලබා දීලා තියෙන පොතේ කුණ්ඩලීය සූත්‍රයේ තියෙනවා. මේ තීන සුචරිතේ පීඨා තීන දුෂ්චරිතේ බැහැර කිරීම. ආය ආනපාන තීන දුෂ්චරිතය පාන කිරීම, ඒ වෙනුවට තීන සුචරිතය ආන කිරීම. මේක තමයි මේ ආනපාන ප්‍රායෝගික. ඒ අනුව ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ අනුව ආනපාන සත්‍ය සමාධිය පීඨා සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සත්පුජ්ජංග වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණ වෙනවා. නිවන බැමිතුන කපල යනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. සංමස්සන මනසෙන් මේ සං දැකලා ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම් දක්කාතා සම්මා දිට්ඨියට පත් වීම තමයි සංමස්සන ඥානය. සංමස්සන මනසෙන් ඉවත් කරන, මේ මනසෙන් පිරිසිදු කරන ඥාන සංමස්සන ඥාන. රාගයෙන්තොර, ද්වේෂයෙන්තොර, මෝහයෙන්තොර අර යථාභූත ඥාන දර්ශනය ලැබීම සංමස්සන ඥාන. එක සතර සම්මප්පදාන වඩනකොට ඒක පූර්ණ වෙනවා. සතර සම්මප්පදාන නැවත අර කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති සම්මාදිට්ඨි සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මේ සතර සම්මප්පදාන ඒ කියන්නේ ඔව් අරහත් ඵලයට පත්වීමත් සමග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා. දැන් චත්තාරෝ සතිපට්ඨාන පිහිටිය ගමම මොකද වෙන්නේ? සෝතාපට්ටි ඵලයට පත්. නෑ, ඒ කොටස අවබෝධ වෙලා නවතින්නේ නෑ මේක. මේක ආනපාන සති. ඒකනේ අර උදේ කිව්ව සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ රූපං සමුදයං නිරෝධං නිරෝධගාමිනින් සියලු දේ බිඳුව දාලා. මේක නැවැත්තුවොත් මොකද වෙන්නේ? එතනින් නවතිනවා. මේක දිගටම නොනවත්තා. මේක හරියට උදාහරණෙකුත් දීලා තියෙනවා. කිකිලියෙක් විතර ටික නැවතුවොත් මොකද වෙන්නේ රකින්න එක. කිකිලි මේ විතරවල පැටිය එනකම් බලා ඉන්නේ. කිකිලිගේ වැඩේ විතර ටික දාලා ඉවර වුණ දවසේ ඉඳන්ම විතර ටික එකතු කරලා ඒ විතරවල කවදා හරි පැටිය එනකම් නොකඩවා අජින්නව අකණ්ඩව විතර ටික රකින්න. පැටිය කොයි වෙලාවෙ හරි එයි. හැබැයි පැටිය එයි කියලා බලාපොරොත්තුවක් කිකිලිගේ විතර රකින්න ගන්න. හැබැයි රකින්න එක කරනවා. ඒ වගේ අපි මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කළ යුතුයි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඵල ගැන නැතුව. මේක අතහැරීමක්. ඒ නිසා ඒ අතහැරීමෙන් වාසය කරනකොට ඵල සාක්ෂාත් වෙනවා. ප්‍රතිඵල ලැබෙනවා. අර කිකිලිට පැටව් ලැබෙනා වගේ මේ විතර රක්කාම ඒ පැටව් එනවා වගේ තමනුත් මේ ආනපාන සති සමාධියේ පිහිටියාම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිගටම පූර්ණ වේගණ යනවා. නැවතුත් ඉවර. පටන් ගන්න ඕනේ. එතනින්මයි පටන් ගන්න ඕනේ. ඒක දෙකක්. දැන් අපි රේඩියෝ එකක්, සීඩී එකක්, රූපවාහිනියක් ඒ වගේ දෙකදී ඔයාට පුළුවන් ද ප්‍රශ්නයක් අහන්න? මුන්ට මුන ලයිව් අහන්න බෑනේ, සාකච්ඡාවක් කරන්න බෑනේ. එක ඒක පාර්ශිකයි. එක ඒ කියන දේ අහගෙන ඉන්න ඕන, එච්චරයි. තේරුණාද? එක සුතමේ ඥානයේ පමණ. ඒක සුතං සුසුතං බහුසුතං කරන්න පුළුවන්. නමුත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඕන වෙලාවක මේක ප්‍රශ්න කරන්න පුළුවන් මූණටම. ප්‍රශ්න කරන්න නැත්නම් ඒක පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. තමන්ගේ ගැටලු එතෙන්දිම එවලෙම විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් පැයක් ධර්ම දේශනා කළා, බුදුහාමුදුරුවෝ පැය ගාණක් දුන්නා සාකච්ඡා කරන්න, ප්‍රශ්න අහන්න, විසඳ ගන්න. ඒක අනුවයි දැන් අර ආලෝක සූත්‍රයේ ආලෝකය ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුව ප්‍රශ්න අහන්න අහන්න නැවත නැවත සාකච්ඡා කළා. ආලෝකයට කරුණු පැහැදිලි කළා. එතකොට මොකද උනේ? සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඒක පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබීම. දැන් අපිට රේඩියෝ එකක් ඇහුවාම සීඩී එකක් ඒක අහන්න බෑ අපිට. මොනහරි එවලෙම අපිට කියමුකෝ, අපි හිටමුකෝ, අපිට ගැටලුවක් ප්‍රශ්නයක් නොපැහැදිලිකමක් තිබුණා. දැන් කොහොමද ඒක අහන්නේ? එතන අර කියන දේ අපි ඒ කියන විදිහට ගන්නවා. වෙන වෙන අපිට හිතා ගන්න බෑ. අපේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක ඊට එහා යන්න බෑ. එතනින් නවතිනවා. ඒක සුත්තමේ ඥානෙ. ඒක නෙමෙයි පරතෝඝෝෂික ප්‍රත්‍ය. පරතෝඝෝෂික ප්‍රත්‍ය ඊට වඩා හුඟක් ගැඹුරුයි, හුඟක් වටිනවා, නිවනටම උපකාර වෙනවා. ඒකත් හැබැයි සුත්තමේ ඥානෙ. ඒක යම් ආකාරයකට අහන්න පුළුවන්. දැන් නම් ඉතින් ඔය නවීන තාක්ෂණයෙන් තියෙන නිසා බොහොම අමාරුවෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අහන්න පුළුවන් වුණාට දැන් ඔය මහත්තයා මෙතන ඉඳන් අහන්න වගේ ඒගොල්ලන්ට හැම එකටම අහන්න බෑනේ. එකක් ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන්. තේරුණාද? සමහරට නොඇහෙන්න පුළුවන් මේ වගේ ඔය කියන ප්‍රශ්න. ඒකින්ද එතන තියෙන්නේ සුත්තමේ ඥානය. නමුත් ඒක යම් ආකාරයකට අර ප්‍රශ්නට උත්තර ලබා ගන්න පුළුවන් නම් නියම විදියට අද මේ තාක්ෂණය නිසා, විද්‍යාව නිසා ඒ වගේ එකක් තියෙනවා. නමුත් ඒක පූර්ණ නැහැ. එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ කීයටවත් එහෙම තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගමෙන් ගමට දවසෙන් දවස ගිහිල්ලා ඒ පුද්ගලයෝ 100ක් 200ක් 300ක් 400ක් එකතු කරගෙන එක්කෝ එක්කෙනෙක් දෙන්නේ 4-5 දිනේ මේ ධර්මයේ සාකච්ඡා කළා. මේ ධර්මයේ නැවත නැවත ප්‍රශ්න විචාරලා විග්‍රහ කළා. අර පච්චපන පට්ඨපන විභජන විවරණ උත්තානිකම්මන්ති කළා. ඒකයි පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබෙන ක්‍රමය. ඉතින් එදා කීයටවත් බුදුහාමුදුරුවන්ට මේ ලවුඩ් ස්පීකර්ස් තිබුණෙත් නෑ. රුවන් රූපවාහිනී, ගුවන් විදුලි, රේඩියෝ, සීඩී රැටි මේ නවීන විද්‍යාවේ තියෙන කිසි දෙයක් තිබුණේ නෑ. පොත්පත් කියවීම නිසාත් සුතමේ ඥානයක් ලැබෙනවා. ඒකත් හරි. ඒක ඒකත් යම් ආකාරයක සුතමේ ඥානයක්. පොත්පත් කියවීමෙන් ලැබෙන්නේ සුතමේ ඥානයක්. දැන් පොතපත අපි ඒ දීපු පොතපත ඒ විදිහට කියවනවා මිසක් ඒකෙන් දැනුමක් මිසක් ඒකේ අපිට ඒ පොත ලියපු එක්කෙනාගෙන් දැන් ප්‍රශ්නයක් අහන්න බෑ. අහන්න පුළුවන් බෑ. ඇව්වත් ඒ මිනිහා මොකක් හරි කියයි. ඒක නිසා එතනත් සුතමේ ඥානය මිසක් පරතෝගෝසික ප්‍රත්‍ය නැහැ. මේ මූණට මූණට අභිමුඛව ධර්ම සාකච්ඡා කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පමණයි මේ පරතෝගෝසික ප්‍රත්‍ය ලැබෙන්නේ. පොත්පත් කියවීමෙන් සීඩී තැටි මේවායන් එක ඒකපාක්ෂිකයි. ඒකපාක්ෂිකයි අපිට ඒක තවදුරටත් විග්‍රහ කරගන්න, විස්තර කරගන්න, පැහැදිලි කරගන්න, සුද්ධ කරගන්න ඕනේ නම් මේක ක්‍රමයක් නැහැ. සුහද සාදු කියන්නේ මොකෝ? සුහද සුදු හද හදවත සුදු කරගන්න, පිරිසිදු කරගන්න. සාදු කියන්නේ මොකෝ? හදවත සුහද සුදු හදවතක්, පිරිසිදු හදවතක්, කිලුටු හදවත සුදු කරගන්න පුළුවන් සාදු සාදු කියන කොට. දැන් ඔය සාදු කියන එකත් අද මේ ඔය එක පිරිසක් ඔය මොනවාද ඉන්න මොනවාද මේගොල්ලෝ ඉන්නේ මේ අසපුවල අසපුවල ඉන්න අය මේ සාදු කියන එකත් විකෘති විදිහට අද පාවිච්චි කරනවා. ඒක ඔය ඔය කියන බුදුහාමුදුරුවන්ගේ සාදු නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ අර මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙන සාදු. ඒකෙත් සාදු කියලා එකක් තියෙනවා. අනිත් පාර අද මේක නාම පදයක් කරගෙන අද හාමුදුරුවන්ට කියනවානේ සාදු කියලා. ඒවා ඔක්කොම විකුට්ටි කළා. හොඳයි කියන එක පද පරමයෝ. තමන්ගේ හදවත පිරිසිදු කර ගැනීමයි සුහද සාදු. ඒක මේ ඔව් ඒක ඔව් ඒක හරි එහෙම කිව්වා. ඒක අනුදැනවදාලා බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ට ඒ වගේ එකක් හරියටම කිව්වහම නිවැරදිව සාදු සාදු කියලා ඒක අනුමත කළා. ඒක හරියට හරි කියලා. ඔව් සුදු හදවත සුදු වුණා කියලා. පිරිසිදු වුණා කියන එක මේකෙන් මේ දේශනාවෙන් අර කිලු කුණුටු කුණු කිලුටු දෙය අයින් කළා පිරිසිදු වුණා. ඒකයි සාදු සාදු. ඒ පාර විවෘත වුණා කියන එකයි. ඈ ඔව් දැන් මේ ධර්මයක් දේශනා කරනකොට මේ පළමු කොටම දේවතා ආරාධනයක් කරනවා. මේ ධර්මය මේ දෙව් මිනිස් දෙපිරිසටම අහන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ධර්මය අහන්න ඉන්න මේ මිනිස්සු මේ මනසක් තියෙන අපිට මේ ඇහෙන් පේන මනුස්ස කොට්ටාසයට අමතරව මේ ධර්මය අහන තව විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පළමු කොටම අපි ආරාධනය කරන්න ඕන. ආරාධනය කළොත් විතරයි ඒගොල්ලන්ට තේරෙන්නේ දැන් මේ ධර්මය දේශනා කරන්න යනවා. ඒක නිසා මේ ධර්මය අහලා තමන්ටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒ අනුව මේ සමන්තා චක්ක වාලේසු සමස්ත චක්‍රාවාටය තුල අත්‍රා ගච්ඡන්තු ඒ තැන් තැන්වල ඇවිදගෙන යන ගච්ඡන්තු ගමන් කරන එක තැනක නැතුව නොයෙකුත් තැන්වල ඉන්න දේවි දේවතාවු ඉන්නවා. සම්මා දිට්ඨික සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස. මේ එදා බුදුහාමුදුරුව මුනි මේ මුනිින්ද්‍රයන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය මම දේශනා කරන්න යනවා, දේශනා කරන්න ආරම්භ කරනවා. ඒ නිසා මේ දේශනාව අහලා සුනන්තු, සුනන්තු කියන්නේ මේකට ශ්‍රවණය කරලා මේක අහලා මේ පරතෝගෝෂය කරලා ප්‍රත්‍ය ලැබලා සග්ග මොක්ක දං ඒ අග්‍ර වූ මෝක්ෂය, එමනන විමුක්තිය, නිවන සාක්ෂාත් කරගන්න මේකට සවන් දෙන්න කියලා ආරාධනා කරනවා සියලු දෙවි මිනිසුන්ට. මිනිසුන්ටයි දෙවියන්ටයි දෙගොල්ලන්ටම මේක මේ ආරාධනය කරනවා. ඒ ආරාධනය නොකර මේ ධර්මයේ දේශනා කළොත් බොහෝ පිරිසකට මේක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ උතුම් බුද්ධ ධර්මයේ, නිවන් දකින්න ධර්මය, මේක සත්තා දේව මනුස්සානම් බුද්ධෝ, සත්තා දේව මනුස්සානම් බුද්ධෝ, දෙවි මිනිසුන්ට බව උදුරා දමන්නට උපකාරක විදියට මේ සත්තා ශාස්ත්‍රු කෙනෙක් හැටියටයි මේ ධර්මය දේශනා කරන්න. එනිසා මේ ධර්මය ශ්‍රවණය කරන්න කියලා ආරාධනයක් කරනවා සියලු මිනිස්සුන්ටත් සියලු දෙවියන්ටත් මේ ගාථා. ඊට පස්සේ මේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කද. ඊට පස්සේ තුන් සැරයක් කියනවා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. මොකද්ද මේකේ තේරුම? ධම්මස්සවන කාලෝ අයං බදන්තා. මොකද්ද මේකේ තේරුම? දැන් අද නම් පදපරම විදිහට කියන්නේ මේ ධර්මශ්‍රවණය කරන්න කාලයයි මේකට ඇහුම් ගන්න. ඒක තමයි අද කියන්නේ. කාලෝ කියන්නේ කෙලෙස් දවා තවා මේ ධර්ම ශ්‍රවණය කරලා කෙලෙස් දවා තවා මේකෙන් මේ නිවන් මඟ සකස් කරගන්න කියන එක. ධම්මස්සවන කාලෝ. කාලෝ කියන්නේ කාලයක් නෙමෙයි, වෙලාවක් නෙමෙයි, කෙලෙස් දවා තවා නිවනට මඟ විවුර්ත කරගන්න කියන එකයි ධම්මස්සවන කාලෝ අයං බදන්තා. මට මේ මම මේ කියන ධර්මයට ශ්‍රවණය කරන්න, එහෙමනම් සම්බන්ධ වෙන්න, මේක අහන්න කියන එකයි. මොකටද? කෙලෙස් දවා තවා මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන එකයි ධම්මස්සවන කාලෝ. මේ කාලෝ කියන වචනේ කොහේවත් කාලයට පාවිච්චි කළා නැහැ ත්‍රිපිටකේ. යම් කිසි කෙනෙක් පදපරම විදියට කාලෝ කියන එක වෙලාවට පාවිච්චි කළොත්, වෙලාවක් ගැන කතියොත්, අර ධම්මෝ අධම්මෝති අධම්මෝ ධම්මෝති බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කළා. අද හැම තැනකම ඕක වෙනවා. කාලෝ දැන් අකාලිකෝ කියන එක අර ධම්ම මේ ධම් ගාථාවේ අකාලිකෝ කියන්නේ කාලි අකාලි. කාලි කියන්නේ කෙලෙස්, අකාලි කියන්නේ කෙලෙස් අත්තරන්නේ කොහොමද? දවා තවා නිදහස් වීම. ප්‍රියාප්‍රිය කියන එකත් හරි. ප්‍රියාප්‍රිය දෙක තමයි කෙලෙස්. ඒකත් හරි. දැන් මේ ආතාපි සම්පජානෝ කියන්නේ ආතාපි ප්‍රියාප්‍රිය දෙක තියෙනවා. කෙලෙස් කියන්නේ මේ ප්‍රියාප්‍රිය දෙක තමයි මේ හිතක උපදින කෙලෙස්. ඒක තමයි සම්පජානෝ. සං දැකලා මේ ප්‍රියාප්‍රියතාවයට ඇලිලා ආතාපි සම්පජානෝ ප්‍රජනනය වෙනවා. ඒකෙන් සති මා මාගෙන් විදි නිදහස් වෙනවා. හේතුඵල ධර්මයට බහගල්පා බලා මේකෙන් මේ කෙලෙස් වලින් විදි නිදහස්ව, කෙලෙස් තවා දවා නිදහස් වීම තමයි ආතාපි සම්පජානෝ සතිමා. ඒකම අපි සිංහලෙන් කියනවා නම් සූත්‍රයට ධර්මයට බහගල්පා බලා කෙලෙස් දවා තවා නිදහස් වෙන.
ධර්ම දේශනාවේ මට තේරුණු එක කොටසක් මට තේරුණු විදිහ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය නැතුව කුසල මූල පටිච්ච සමුප්පාදය
ඔව් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය දැනගත යුතුයි. ඒක නිවන විවෘත කරන එකක් නෙමේ. මේ නිවන වැහිලා තියෙන අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම හේතුව. හේතුව අයින් කරන්න හේතුව දැනගන්න එපාය. හේතුව මොකද්ද? මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයෙන් විග්‍රහ කළේ නිවන වැහින ක්‍රමය නැහැ. නිවන වැහින හේතුව, නිවන වැහින විදිය, නිවන වැහෙන්නට මුල් වූ දේවල් තමයි අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය දිගටම කියලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න නැතුව ඒක අයින් කරන්න බෑනේ. ඒක නිසා ඒ ඉස්සෙල්ලා ඒක තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන එකින් එක ඒක මුල උදුරා දාන්න ඕන. මුල උදුරා දාන්නේ ඒක දැනගන්න ඕන. ඒක නිසා තුනම ඕන. එකක් නෙමෙයි. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද හැටියට දැනගන්න ඕන. අවිද්‍යා මූල නිරෝධ කළ හැකි අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාද. ඒ වගේම මේ කුණු මුල් තුන ගලවා දමන්න පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තුනම තේරුම් ගත්තොත් අන්න අර උදේ සත්තට්ඨාන සූත්‍රයේ ත්‍රිවිධූප පරික්කි හෝති වෙනවා. අලෝභ ආදේශ අමෝහ. දැන් කුසල මූල කියන්නේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. අවිද්‍යා මූල ලෝභ, දේශ, මෝහ සකස් වෙන ආකාර. ආයි ඕක මොකද්ද? ඕක ආයි ත්‍රි හේතු. ත්‍රි හේතුක පටිසන්ධිය. ත්‍රි හේතු කපන ක්‍රමය මේ කියන්නේ. ඒ කියන්නේ හේතු තුන තව ක්‍රමයකට ඔය තුන දැන් ලෝභ, දේශ, මෝහ තුන තව වචනකින් කිව්වා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය කියලාත් කිව්වා. සංසාර මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය සාරයි කියලා ගැනීම සංසාර. අලෝභ, අදේශ, අමෝහ මේ සං අසංකිරීම. සං අසංකිරීම එක තමයි නිරෝධය. ඊට පස්සේ මේ සං සහමුලින්ම ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය සං සහමුලින්ම නැවත නූපදින ආකාරයට කපා ඉවත් කිරීම. කරුණු තුනයි. සංසාර, අසං, සංකය. සංසාර, අසං, සංකය මේ මාගධී භාෂාවේ වචන තුන අර පටිසම්විදා විදිහට අර බැඳලා කියන්නේ කොහොමද? ඒක කිව්වා අර සාර අසංඛය ඒ කල්පය කාලපරාසය. මේ කරුණු තුන තේරුම් ගන්නට යමෙකුට අවස්ථාව ඒ කාලය මොකද්ද? සාර අසංඛය කල්පය. මේක පරිවර්තකයා කොහේදි කොතැනකදී හෝ මේකට හතරක් දැම්ම. කොහෙන් ආවද ඔය හතර කියන එක දන්න? දැන් අද කියන්නේ මේ මාගධි භාෂාවේ හතර නම් චතු වෙන්න ඕන. එක්කෝ චතුන්නා. චතු කියන්නේ හතර. ඔක කොහෙවත් නැහැ චතු. නමුත් මේක මේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය කියන එක දැන් හතර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියලා දාගෙන. ඊට පස්සේ අර සද්ධානුසාරී අට අසංඛ කල්පයක් ධම්මානුසාරීනම් සද්ධානුසාරීනම් සොළොසාල අසංඛ කියලා ඔය පස්සේ අටුවාකාරයෝ හතර අට දොළහ කළා. කොහෙන් ඔවා කරාගත්තද, හදාගත්තද, එකතු කරගත්තද, ඉගෙන ගත්තද දන්නේ. ඔවා ධර්මයේ ඔක්කොම අධර්මයේ කිරීම විකෘති කිරීම. ඔතන මේ සංසාර අසං සංකය කරන්න බුදුහාමුදුරුව බොහොම සුළු කාලයක් ගත්තේ. හැබැයි අර සංසාරයි කියලා තමයි මේ කල්ප කාලාන්තරයක් හිටියේ. මේක සං අසං කරන්න පුළුවන් කියලා දැනගත්තා. මේ සංකය සාමුලින්ම කපා දාලා මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා දැනගත්තා. අන්න මේකට ගිය කාල පරාසය සාර අසං සංකය කල්පය. ත්‍රිපරිවට්ටේ ත්‍රිපරිවට්ටේ ත්‍රි හේතුක ඔක්කොම තියෙනවා. ත්‍රි හේතුකත් ඔතන තියෙනවා. ඔව්. බෑ. ඒක සමහර විටක පැයක් දෙකක් දවසක් දෙකක් වෙන්න පුළුවන්. දැන් බාහිර ධාරී වීර්යතුමාට ඕකට ගියේ විනාඩි ගන්න. ඒක නිසා මේක අපිට කීයටවත් ඒකන කල්පය කියන්නේ, කල්පය කියන්නේ ගිය කාල පරාසය. ඒක දවසක් දෙකක් වෙන්න පුළුවන්, ආත්මයක් දෙකක් වෙන්න පුළුවන්, ඊට පස්සේ වැඩි කාලයක් වෙන්න පුළුවන්. හැබැයි හැම කෙනෙක්ම මේ සංසාරයි කියලා කල්ප ගානක් හිතාගෙන හිටියා. ඒක අසං සංකය කරන්න යන කාලය තමයි නිවන. ඔව්, කල්පය කියන්නේ කැපීම, මේ කෙලෙස් කැපීමට යන කාල පරාසය තමයි කල්පය. නෑ, කිසිසේත්ම මේ දවසයි දෙකයි, අවුරුද්දයි දෙකයි, අවුරුදු 4000යි 500යි ලක්ෂයයි කියලා බින්දු 100ක් දාලා කිව්වත් ඒක වැරදි. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඒක ධර්මය අධර්මයේ කිරීම. ඒක බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ ආභාෂිතේ කිරීම. බෑ, කිසිසේත් කාටවත් මේක දැන් සමහර විට එකපාරට දැන් මෙතන මේ ඉන්න අය තේරුම් ගති. අපි දැන් මෙතෙක් කල් මේ සංසාරයි කියලා හිතාගත්තා. මේක අසංකල හැකි, සංකේය කළ හැකි. තේරුම් ගත්තනම් ඒ නිවන. වෙන මොකක්වත් නෙමෙයි. අර සාර අසංකේය කප්පේ පූර්ණ වුණා. ඒකයි. ඈ? දැන් මේ මාගදී භාෂාවේ දහසක්, 500ක්, 100ක් තියෙනවා. ඒක මේ යම් කිසි සීමාවක් ගනින්න බැරි ගානක් කෙනෙක් නම් ප්‍රමාණයක් නම් හැම තැනකටම යොදන්න පුළුවන් නම් දහසක්, පන දහසක්. තේරුණාද? දැන් බුදුහාමුදුරුවෝ දහසක් පන දහසක් සමග ගියයි කියනවා. පන කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාට කියනවා. පන චතුරාර්ය සත්‍ය පන පිහිටව. ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං, දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඒකල් පන චතුරාර්ය සත්‍ය පන පිහිට වූ සීමාවක් නැති අපිට ගණින්න බැරි ගානක් ගියා නම් එතන දහසක්. සුව අසුව දහසක් ඕන තැනකට යොදන්න පුළුවන්. කෙලවරක් සීමාවක් නැහැ. ඔව්, දහසක් කියන්නේ කෙලවරක් නැති කරදර. දැන් මාගදී භාෂාවේ සත සහස්‍ර කිව්වන අන්න ඔය කියන දහ. අපි කියන සිංහල අකුරෙන් අර 1.3 දාලා දන්නේ 10 1000. ඒකට කිව්වේ සත සහස්‍ර. ඒක දහසක් නෙමෙයි. දහසක් කියලා කිව්වනම් එතෙන්දි කෙලවරක් නැති. සුවාසු දහසක්. සුව අසුව දහසක්. ඕනෑම තැනකට කෙලවරක් නැතුව යොදන්න පුළුවන්. දෙකක් තියෙනවා ද්වතාවයේ, සුව අසුව. ඒ වගේම පන දහසක්. සියයක් කිව්වනම් ගණින්න පුළුවන් ගානක්. සියයක් කිව්වනම් පන සියයක් කිවනම් 500ක් නෙමෙයි. 500ක් කියන්නේ මහාමුදුරුව 19ක් දැන් පන පිහිටි වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත 10 දෙනෙක් 19ක් එක්ක බුදුහාමුදුරුව ගියා නම් එතෙන්දි කියන්නේ 500ක් ගණින්න පුළුවන් ගන්න. ගණින්න බැරි ගානක් ගියා නම් පන දහසක්. කෙලවරක් නැතුව ගියා නම් කෝටියක්. නෑ නෑ නෑ, සුව අසුව ද්වතාවේ. සුව අසුව දහසක් කියන්නේ 84000ක් එහෙම නෙමෙයි. මේ බුද්ධඝෝසාමුදුරුව බුදුහාමුදුරුවන්ට කරන ලොකුම නිග්‍රහය තමයි බුදුහාමුදුරුව මේ අවුරුදු 45 තුල දේශනා කළේ 84000ක් කියලා කිව්වා. බුදුම විනාශයක්, විකෘතියක්, නිග්‍රහයක්, අවමානයක්, අපහාසයක් කළා බුදුහාමුදුරුවන්ට බුද්ධඝෝසාමුදුරුව. මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුව මාසයකට කියන්නේ නැති වචන 84000. නමුත් හැම තැනකටම යොදන්න පුළුවන් දෙපැත්ත සුව අසුව. ආනපාන සුව අසුව, කරණීයකරණීය සුව අසුව, ඈ අසපස්ස සුව අසුව. අර මේ යදී සුචරිතේ දුස්චරිතේ සුව අසුව. හැම තැනම දෙපැත්ත තියෙන. නිවනට උපකාර වන දේ සුව, නිවනට බාධක වෙන දේ අසුව. ඒ හැම තැනකටම හැම දෙයකටම යදුවාම සුව අසුව දහසක්. ඒක නිසා මේ මාගදී භාෂාවේ මේ සිංහල භාෂාවෙන් හරි කවුරු හරි ඔය පස්සේ හතු ඔය බුද්ධඝෝසාමුදුරුව තමයි මේ ඔක්කොම විනාශ විකාර කළේ. ඒව තමයි රේණුකානේ හාමුදුරුව ඒක ඒ බුද්ධඝෝසාමුදුරුව දීපු දෙ ඒ විදිහටම අරගෙන ගරු කොට ගුරු කොට ඒකම බුරුමෙන් ඉගෙනගෙන ඇහිලා මේක ලියලා මේ මිනිස්සුන්ට ඔය පිරිවන්ගල පොඩි හාමුදුරුවන්ට මේ දහම් පාසල් වලට බොහෝ දියලා මේ ධර්මය විකෘති කරලා මේ නිවන වහලා මගට අවුරලා ගල් දාලා අපාය ගියා. අපාය ඉන්නට ඔව් අන්න ඒකෙත් කෙරවලක් නැතුව දස දහසක් සක්වලට මේක යනවා. එකයි දැන් ඔය සමංචා චක්කවාලේසු කිව්වත් දස දහසක් සක්වල ඒ කෙරවලක් නැති ගණන් කරන්න බැරි තරම් සක්වල වල්වලට යනවා කියන එක. ඔව් ඒකත් අද දස දහසක්. ඒකත් කෙරවලක් නැති. කෝටියක් කිව්වත් ඒක කෙරවලක් නැති. ඒ තුන්වැනි එක. ඒක තුන්වැනි. ඔය එකක්වත් නැහැ. ඔය එකක්වත් නැහැ අනරිය භාවනාවේ ඔය එකක්වත් නැහැ. ඔය ගැන වචනයක්වත් දන්නේ නැහැ. තේරුමකුත් නැහැ. පැහැදීමකුත් නැහැ. නැහැ වෙනම එක. ඒක බුද්ධ ආගමේ කොහෙවත් කවුරුවත් කියන්නෙත් නැහැ, උගන්වන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඔය බෞද්ධ දර්ශනය පිළිබඳ බෞද්ධ පාලි විශ්වවිද්‍යාල මහාචාර්යතුමාවත් දන්නේ නැහැ මොකද්ද කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙනවත් කියලා. එහෙම එකක් තියනවාද කියලාවත් අහලත් නැ දන්නේ නැහැ. නමුත් විභංග ප්‍රකරණේ බ්ලැක් ඇන් වයිට් කියලා තියෙනවා කුසල මූල නිද්දේශය වෙනම විග්‍රහ කරලා ලියලා තියෙනවා. ඕම එකක් තියෙන බවක්වත් දන්නේ නැහැ. සාංගික දානයක් දැන් මේ සාංගික දානේ තියෙනවා බික්කු සංඝස්ස දේම කියලා කොටස් එකකටද දෙකකටද අර දක්ඛින විභංග සූත්‍රයේ එහෙම නැත්නම් දාන විභංග සූත්‍රයේ බුදුහාමුදුරුව දාන 14ක් තියෙනවා. බුද්ධ ප්‍රමික මහා සංඝයාට හෝ බික්කුන්ට දෙන දානය සාංගික දානය. අරහතුන් වහන්සේට පසේ බුදු හාමුදුරුවන්ට හෝ සෝතාපන්න ඵලයට හෝ පත් වූ කෙනෙකුට දෙන දානය සාංගික දානය සංඝ දානය. සංඝ කියන්නේ මගඵලලාභියෙකුට දෙන දානය සාංගික දානය. මගඵල නොලැබූ භික්ඛුවකට දෙන දානය භික්ඛු දානය. ඒ දානය දෙන දානය පිළිගන්වන අය අතර එක මගඵලලාභියෙක් ඉන්නවා නම් බික්කු සංඝස්ස දේම කියන්න පුළුවන් සාංගික දානයක්. එක්කෙනෙක්වත් නැත්නම් ඒක බික්කු දානයක් මිසක් සාංගික දානයක් වෙන්නේ නැහැ, වෙන්න බෑ. ඒ නිසා දැන් මෙතෙන්දි පොඩි රැවටීමක් කරනවා ප්‍රායෝගික වශයෙන්. දැන් මේ සංඝ කියපු මේ මගඵලලාභී එක්කෙනෙක්වත් නැහැ. ඒකින්ද කරන්නේ මොකද දන්නවද? අර අරහතුන් වහන්සේ කෙනෙකුගේ ධාතුන් වහන්සේ කෙනෙක්ව කාගේ හරි ධාතුන් වහන්සේ කෙනෙක් ගෙනලා ධාතු කරඬුවක් තියලා අර බික්කු සංඝස්ස දේම කියලා රවට්ටලා දෙනවා. නමුත් ඔය ධාතු කරඬුවේ සංඝ නැහැ. ඔය ධාතු කරඬුවේ සංඝ නැහැ. සංඝ නම් අද මේ ජීවතුන් අතර ඉන්න මගඵලලාභී අවම වශයෙන් අඩුම වශයෙන් සෝතාපන්න ඵලයටපත් වූ කෙනෙකුට මිසක් සංඝ කියන්න බෑ. සංඝ කියන්නෙත් නෑ අර සම්මත සංඝයා හැටියට. දැන් අද සම්මත කරගන්න තියෙනවා මේ සංඝ කියලා මේ වෙනම. ඒක වැරදි. එයා බික්කු. වැටෙනවා. ඒක හරියටම හරි වැටෙනවා. අඩු ගානේ අපි දන්නේ නැහැ. අපිට කාටවත් කියන්න බෑ හාමුදුරුවෝ 19ක් ගෙනාවොත් අඩු ගානේ ජාතසෝතාපන්න හරි එක්කෙනෙක් ඉන්න පුළුවන්. එක්කො මේ ජීවිත කාලය තුළ සෝතාපට්ටි වෙච්ච එක්කෙනෙක්ව ඉන්න පුළුවන්. ඒක නිසා ඒක භික්ඛු සංඝස්ස දේම කියන එක හරි. ඒ වගේම ගිහි එක්කෙනෙක් හරි ඉන්නවනම් එයත් සංඝ. එයාට දෙන දානයත් වික්කු සංඝස්ස දෙයම කියලා කියන්න පුළුවන්. බොරුවක් නේන්න. මේක මේ පස්සේ කාලෙක රැවටීමක්. දැන් ඔය මේ එක තැනක අහුවෙලා තියෙනවා පඩික්කමක් ගෙනහින් රෙදි කෑල්ලකින් වා. ඒක මේ ප්‍රසිද්ධියේ පත්‍රෙත් තිබුණා. මේ ධාතු කරුණු නැහැ. හදිසියට මොකද පන්සලේ ධාතු කරුණු හොයන්න බෑ. ඒක වෙන පන්සලකට ඇරලා දැන් පඩික්කමට රෙදි කෑල්ලක් දාලා අර මිනිස්සෙක්ගේ ඔළුව උඩින් පඩික්කම ගෙනහින් බුද්ධ පූජාව තිබ්බද. ඔය රැවටීම් බොරු වැඩ. බලන්නකෝ ඉතින් මිනිස්සු රවට්ට නැහැටි. ඔහොම වෙනවා. අනිත් පාර මේ අද පන්සල් තියෙනවා 25,000ක් විතර 15,000ක් විතර. හැම එකේම තියෙනවා දරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. ඈ එහෙම නැහැ. එහෙම ඇත්තෙත් නැහැ. ඈ අටපිරිකර පූජාව. දැන් පිරිකර කියන්නේ පරිස්කාර කියන්නේ මොකද? පරිහරණයට උපකාරක දේ පරිස්කාර. පරිහරණයට සිව්පසය පරිහරණයට උපකාරක දේ පරිස්කාර. දැන් ඔය අටපිරිකර අපි පූජා කළාම කවුද පරිහරණය කරන්නේ? පරිහරණය කරනවද? නැහැ. විකුණ ගන්නවා. දැන් ඔය සියම්නිකායේ පන්සලකට දැන් පාත්‍රයකුත් එක්ක අටපිරිකර පූජා කරනවා. පාත්‍රය පරිහරණය කරනවා. නෑ එහෙමනම් ඒක පරිස්කාරයක් වෙන්නේ නෑ. ඒක විකුණ ගන්නවා නම් ඒක ව්‍යාපාරයක්. ඒක නිසා දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ අතීතේ මේ වගේ අටපිරිකරක් ඊටාම වැදගත්. ඒ කාලේ ඔය සිවුරක් පාත්‍රයක් පෙරහංකඩක් මේ සිවුරක් කිරුණාම මහගන්න ඉඳිකටුවක් නූල් බෝලයක්. අද කවුද මහන්නේ? කවුද ඉඳිකටුවෙන් නූල් බෝලෙන් මහන්නේ? ඈ එම් පන්සල් තියෙනවද? අද මේ වාණිජ ලෝකේ එහෙම එකක් නැහැ. ඉතින් ඒක නිසා ඔය අටපිරිකර කවුරුවක්වත් අද පරිහරණය කරන්නේ නැහැ විකුණනවා මිසක්. ඔය එක අටපිරිකර 10 වරක් දැන් විකුණලා ඇත. 10 වරක් ඔය එකම අටපිරිකර අලුතෙන් ඔතනවා විකුණනවා. අනිත් පාර මේ අටපිරිකර අර රුවන්වැලි මහසෑයටත් පූජා කරනවා. ඔවා විහිළු විකාර. ඔවා මේ අර බෝධීන් වහන්සේ ගාවටත් ගිහිල්ලා අටපිරිකර බෝධීන් වහන්සේ පාත්‍ර පාවිච්චි කරනවා. මේ පරිස්කාර කියන එක තේරුම් ගන්න බැරි වුණා. පරිහරණයට උපකාරකදී පරිස්කාර පිරිකර. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට අපි කවුරු වුණත් දායකයෝ පිරිකර දෙනකොට ඒ සිව්පසයට අදාළව පරිහරණයට උපකාරකදී දෙන්න ඕන. ඒ පරිහරණයට උපකාර කරගෙන මේ මගඵල වඩා ගන්නට උපකාරක දේ තමයි නියම පරිස්කාර. වේසජ්‍ය පරිස්කාර වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ යම් යම් සිවුරු චීවර පිණ්ඩපාත මේ වගේ දේවල් පරිස්කාර තියෙනවා. හැබැයි මේ මග වඩා ගන්න තමන්ගෙත් අනුන්ගෙත් ඒ ලබා ගන්න අයගෙත් පූජා කරන අයගෙත් මග මාර්ගචරියාව පූර්ණය වෙන්නට උපකාරක දේ පූජා කරනවා නම් ඒක පරිස්කාරයක පිරිකර. එහෙම නැතු විකුණන දේවල් දෙනවා නම් අද මිනිස්සු සල්ලිත් දෙනවා. මේවා වැරදි. දැන් මෙහාටත් ඇවිල්ලා සමහර අය හිටපු ගමන් මේ කවර එක දාලා සල්ලි දෙනවා. ඒවා වැරදි. එහෙම කීයටවත් දෙන්න හොඳ නැහැ. දැන් මොකක් වෙනුවටද අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ මොකක් වෙනුවටද කුසල මූල පටිච්ච සමුප්පාදයේ පසාදෝ තියෙන්නේ? දැන් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ තියෙන වේදනා සම්පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන. කුසල මූල පටිච්ච සමුප්පාදයේ සම්පස්ස නැ පස්ස පස්ස පච්චයා වේදනා වේදනා තියෙනවා. වේදනා දෙපිරිසටම තියෙනවා. වේදනා සබ්බචිත්ත සාධාරණයි. වේදනා පච්චයා පසාදු අරග තණ්හා. තණ්හාවෙන් විදි නිදහස් වුණාම පැහැදිනවා. පසාදු කියන්නේ අර කිව්වේ පාහින් කියලා. අර කිව්වේ කාය සමාචාරම් පාහං වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පාහං කිය අන්න ප්‍රසාදේ. පසාදු පච්චය අදිමොක්කෝ. අතන තණ්හා පච්චය උපාදාන, මෙතන පසාදු පච්චය අදිමොක්කෝ. අදිමොක්ක පච්චය බුද්ධ බව. එතන මොකද්ද? බව උදුරා ගමන බව, බුද්ධ බව, බුද්ධ ජාති. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ වේදනා එනකන් තියෙනවා. හැබැයි සම්පස්ස නැහැ. පස්ස පච්චය වේදනා, වේදනා පච්චය පසාදෝ, පසාද පච්චය අදිමොක්කෝ, අදිමොක්ක පච්චය බුද්ධ බව, බුද්ධ ජාති. යාරා ජරා මරණ තියෙනවා. මොකද අරහතුන් වහන්සේ ජරාවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ජරා මරණ ඒව මේතේ සං ධම්මානං සමුදයෝ හෝති. එතනින් අවසානයි. සමුදයෝ නැහැත්තුව සහමුලින්. ඒව මේතේ සං ධම්මානං සමුදයෝ හෝති. අවිද්‍යා මූලේ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාසා උපායාසා සම්භවಂತಿ. අතන සම්භවಂತಿ නැහැ, සමුදයෝ හෝති. හැම තැනකම මුල ඉඳන්ම කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ මේ කුණු මුල් තුන ගලවන්නට උපකාර වන විග්‍රහයක්, විස්තරයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ කුණු මුල් තුන අලුතෙන් සකස් කරගන්නා ක්‍රමයක් විග්‍රහ වෙනවා. ඒක මේ ව්‍යාපාරයක්. එච්චරයි කියන්න තියෙන, ඊට එහා කියන්න දෙයක්. බියෝගස් වලට සිවුරු අඳින්න ඕන, චෛත්‍යයට සිවුරු අඳ ඕනවා, ඔය ගහක් හදලා කටින පූජාවට ඉස්සෙල්ලා සල්ලි කොලෙල්ලනවා, සීප්පෙල්ලනවා. ඔයා තමා කප්රු පූජාව. දැන් මොකද වෙන්නේ? මේ 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 අම්බලංගොඩ පැත්තේ හාමුදුරු නමක් දැන් මේ කටින පින්කමට මිනිහෙක් ස්වීප් එකකුත් එල්ලුවාද. කොහොම හරි කරුමයකට ස්වීප් එක ඇදුණා. හාමුදුරුව සුමානිකින් ස්වීප් එකක් ඇදලා සල්ලි ටිකක් අරන් සිවුරු ඇදලා ගියා. ඔන්න කප්රුක් පූජාව, ඔන්න ප්‍රතිඵලය. හේතුව ඵලය. ඕවා ඉතින් කවුද කළේ? අර මෝඩ මිනිස්සු දැන් මේ කරපු වැඩේ බලන්නකො. ඉතින් මේ අද කියන තත්ත්වය ඕක ධර්මයක්ද? ඈ, ස්වීප් එකක් එල්ලන්න වටිනවද මේ හාමුදුරුවන්ගේ මේ කටින පූජාව පින්කමේදී? ඒ වගේ දේවල් තමයි අද කරන්නේ. බොරුවක් කියන්නේ සම්පූර්ණ රැවටීමක්. දැන් මෙහෙමයි, මේ අපි දන්න මේ කවුරුත් දන්න සමන් මහත්තයා හොඳටම දන්න හාමුදුරු නමක් රාමඤ්ඤනිකයි. මම නම කියන්නේ නැහැ, ඒක හොඳ නැහැ. ලොකුම ලොකු ප්‍රධානම ප්‍රධාන ප්‍රසිද්ධම දේශකෙක් ඔය ගාල්ල පැත්තේ, ගල්දුව පැත්තේ මේ මිනිස්සුන්ව රවට්ටලා අටපිරිකර දහස් ගාණක් ගිහිල්ලා 12,000ක් රුවන්වැලි මහසෑයේ වටේට. මේක කවුරුත් දන්න ප්‍රසිද්ධ දෙයක්. හාමුදුරුවන්ගේ නම් මං කියන්න ඕනේ. අදත් ඔය බොරු බණ කියන හාමුදුරු නමක්, හැබැයි රාමඤ්ඤනිකායේ ගල්දුවේ ප්‍රධානියා. මෙහෙම අටපිරිකර පූජාවක් කළා. පූජාවක් කරලා පැය දෙකක් යනකොට අම්බලංගොඩද ගාල්ලේද පැත්තේ මුස්ලිම් වෙළෙන්දෙක් ආව. ලොරි දෙකක් පටවගෙන, ලොරි දෙකක්ද තුනක්ද, ලොරි තුන පටවගෙන අර ඔක්කොම ටික ගියා රුපියල් ලක්ෂ ගණනක. ඕක තමයි පූජාව. ඔන්න රැවටීම, ඔන්න බොරුව, ඔන්න වංචාව, ඔන්න කරපු දේ. ඇත්ත, පැවිදිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව කිව්වා, ලාභ පරියන්තං, කුල පරියන්තං, අංක පරියන්තං, ඥාන පරියන්තං, මේ බොහෝ දුරට පරියන්ත සීලය තියෙන්නේ. අද සියලු දෙනා පැවිදි වෙන්නෙත්, වෙලා තියෙන්නෙත්, පැවිදි වුණාට පස්සේ කරන්නෙත් මෙන්න මේ වගේ දේවල් කියලා බුදුහාමුදුරුවෝ එදා බුදු වුණ දෙනාමෙම පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කිව්වා, මේ සීලය විග්‍රහ කළා. ඉතින් ඒක නිසා බොහෝ දෙනෙක් මේ යැපුම් මාර්ගය මිනිසුන්ව රවට්ටගෙන ණය වෙන ක්‍රමයක් මේ තියෙන්නේ. මේක නවත්තන්න අපිට මේ ධර්මයේ කියා දුන්නු මේ ගිනි කන්නේ. මේ මොනවද කන්නේ? ගිනි කන්නේ. මේවෙන් නවත්තන්න ඕන. අනිපාර කියලා පොරොන්දු වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකිරියාය කසාවතං ගහෙත්වා කියලා කියලා. කියලා පොරොන්දු වෙලා කරන්නේ ඒකට හාත්පසින්ම වැඩ වෙනත් වැඩ. ඉතින් ඒක නිසා අපිට මේ දැන් ඒ කරගත්ත දේ ඒ විනාශය කරගත්ත දේ ගිනි කෑව මිනිස්සු අර අග්ගිකන්ද සූත්‍රයේ තියෙන්නේ තෝකමයි. ඒක නිසා දැන් ඒක ඒ ගිනි කාලා ගින්දර කාලා දැන් ගිනි මැලයට අහුණු හතර පහයි ගියා අපි අපිට බේරන්න බෑ. නමුත් අපි මේ වර්තමාන මොහොතේ මේ මහණ වෙන අය මේ ශාසනය සුද්ධ පවිත්‍ර කරන්න නම් අපි මේ කාරණා පැහැදිලි කරලා කියලා දෙන්න ඕන. මේ හේතුව නිසා මේ ඵලය උරුම වෙන්නේ. හැම කෙනෙක්ම දන්නේ නැහැනේ මේක. මේ මහණ වෙන අය මේක දන්නේ නැහැ. මේක අහලා නැහැ. මේක කියා දෙන්නේ නැහැ. මේක වහලා. මේක රවට්ටලා මහණ කරන්නේ. ඒක නිසා මේක වැරදි. මේක මේ ක්‍රමය වැරදි. ඒක නිසා අපි හැම කෙනෙකුටම පිරිසිදුව කියන්න ඕන. මේක මේ නියම නිවැරදි බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ විදිහට මහණ වෙන්න ඕන. මහණ වුණ කෙනෙක් ඒක ව්‍යාපාරයක් යැපුම් මාර්ගයක් කරගන්න නෙමෙයි. අර කිංචි සූත්‍රය හරියට කියා දුන්නා නම් ප්‍රකාශ කළා නම් මේකෙන් විදහස් වෙනවා මිනිස්සු. මන්ත්‍ර යන්ත්‍ර ගුරුකම් අර දෙතිස් මොනවාද තියෙන්නේ? දෙතිස් ජ්‍යොතිෂය වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කපුකම් කපුකම් කරනවා හරියට. ඒවා ඔක්කොම වැරදි. කපුරාලල වගේ වැඩ කරනවානේ. ඒකත් වැරදි. ඈ දේවාල පවත්වාගෙන යෑම සම්පූර්ණ ඔය දේවාගම් වල එකක්. යම් පන්තලක දේවාලයක් හදලා තියෙනවා දේව ඇදහිල්ලක් තියෙන. එතන බෞද්ධ නෙමෙයි. ඒවා දේව ආගම් වල කොටසක්. ඔව් සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කළා බුදුහාමුදුරුවෝ සියලු තැන්වල මේවා විකාර කරලා තියෙනවා. නමුත් ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන මේ හැම තැනක හැම පන්සලකම මේ වගේ දේවාල දෙවියන්ට යැදීම් යාඥා කිරීම් ඒ වගේම ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම් නක්ෂත්‍ර අඳහම් බැලීම් මේ වගේ දේවල් අනිපාර දැන් ඔය කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල හැම පන්සලකම දැන් අර ටියුෂන් ක්ලාසස් දාන පන්ති බණ මඩුවල හැමදාම මේවත් මේ ධර්මයේ විකෘති වෙන දේවල්. ඔව් බාමනත් පන්ති ඔය සියලු බාමනා මධ්‍යස්ථානවල මේ ව්‍යාපාරයක් කරන්නේ. ඔව් ඒ සල්ලි ලැබුණ ගමන්ම ඔය පොඩි සාමණේරයන් වහන්සේලා කරන්නේ ඔය කියන වැඩ කිරීම නෙමේ. ටෙලිෆෝන් එකක් ගනි, කාඩ් එකක් ගනි, ඉන්ටර්නෙට් එකට යයි, ඔය රණබිමට යයි. වෙන්නේ ඕක. ඔව් පන්සල් කියන්නේ සමාජ සේවා ආයතන හැටියට දැන් අමාත්‍යංශ පැවැත්වෙන්නේ. ඇත්ත වශයෙන් ඔව් ඔව් ඒක සමාජ සේවයක්. දැන් මේක මේ නිවන් දකින්න නෙමෙයි ඔය පන්සල් තියෙන්නේ සමාජ සේවයට. බණ කියන්න, මරණ ගෙදෙට්ට පාන්සු කූල දෙන්න, ඔය සමාජ සේවය. සමාජ සේවා ආයතනයක් කිව්වනම් මේක ඊට වැඩිය හොඳයි. ඒක නිසා බුද්ධ ශාසන අමාත්‍යංශය කියලා නම වෙනස් කළා. සමාජ සේවා අමාත්‍යංශය මේ බුද්ධාගමේ සමාජ සේවා අමාත්‍යංශය කිව්වනම් හරි. ඒක තමයි කරන්න ඕනේ. ඒක මේ විදිහට නම් කරන්න ඕනේ. ඕකේ මේ නිවන් දකින්නට උපකාර වන කිසිම දෙයක් ඔය පෘථග්ජන බුද්ධ බෞද්ධ මේ කොමසාරිත්තුමාගෙන් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ බුද්ධ ධර්මයෙන් යට කළ නැති කළ විනාශ කරන්නමයි වරදාන දෙනවා. නොයෙකුත් තනතුරු වරදාන අරවමව දීලා බොහොම නිකන් මේ දේවල් වැරදි දේවල් කරන්නේ. මේ ධර්මයට ධර්මයේ උන්නතියට මේ නිවන් දකින්නට මඟ පෙන්වන්න ඔය බෞද්ධ කටයුතු කොමසාරිත්තුගෙන් වචනයක්වත් සිදු වෙන්නේත් නැහැ, සිදු වෙලත් නැහැ, සිදු කරන්නේත් නැහැ. ඉදිරියටත් නැහැ, අදත් නැහැ. ඒක නිසා ඔය ආයතනය මේ සමාජ සේවා ආයතනයක් කියලා බෞද්ධ සමාජ සේවා ආයතනය කියලා නම් කරනවා නම් වැඩි හොඳයි. ලියලා අරින්න ඕනේ කවුරු හරි මේක. ඒක ඉතින් ඔය සම්මතයෙන් දැන් කරනවා. ඒක සම්මතයෙන් දැන් කරනවා. දැන් වඳින්නේ සිවුරට, දැන් වඳින්නේ ධර්මයට, ගුණ ධර්මවලට, මනුස්ස ගුණ ධර්මවලට, අරමණි අලමරිය ඥාන දර්ශන විශේෂ වලට නෙමෙයි. ඒක දැන් සම්මතයක් වෙලා. ඒ නිසා බැරි වෙලාවත් ගිහියෙක් හැටියට පන්සලට ගිහිල්ලා අර පෘථග්ජන දුස්සීල හාමුදුරන්ට වැන්දෙන්නේ නැත්නම් ඒක නිකන් මිනිස්සු ගියා පන්සලටත් ගියා වඳින්නේ නැහැ කියලා. හැබැයි සෝතාපට්ටි ඵලයට පත් වූ ගිහියෙක් කීයටවත් මේ වගේ පාපයක් කරන්න හේතුව මොකද? අර සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගෙන් වැඳුම් ලබාගත්තොත් යම් පෘථග්ජන පැවිදි හෝ ගිහියෝ කවුරු හෝ ඒ පුද්ගලයාට ඒක ආනන්තරික පාප කර්මයක් නෙමෙයි, ආර්යෝපවාදයක් වෙනවා, ගෙවන්න බැරි පාපයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා කිසිසේත් මගඵලලාභී කෙනෙකුගෙන් අර මගඵලලාභී නොවන කෙනෙක් වැඳුම් ලබා ගන්න වැඳුම් කරන්න හොඳ නැහැ. ඒක ආර්යෝපවාදයක් වෙනවා, ගෙවන්න බැරි පාපයක් වෙනවා. දැන් මේක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ මිදු හාමුදුරුවෝ අනුරාධපුරයට ඇවිල්ලා දේශනා කරපු සූත්‍රයක මේක තියෙනවා, මේ කතාව. මේ බමුණ එදා කිව්වා මේ වයෝවෘද්ධ අසූවිය පැනපු මේ වේදේ පරප්‍රාප්ත, මේ සතර වේදේ පරප්‍රාප්ත අභිඥා ලැබූ බොහෝ වයසක වයෝවෘද්ධ අසූවිය පැමිණි බමුණු ඉන්නවා. බුදුහාමුදුරුව තාම මේ අවුරුදු 36යි 37යි මේ බුදුහාමුදුරුව ගියාම අර අසූවිය පැමිණි බමුණන්ට වන්දි නැහැ, වඳින්නේ නැහැ. මේකට මොකද්ද කියලා මේ බමුණු නොයෙකුත් ප්‍රශ්න එදා කළා. ඒ ගමන බුදුහාමුදුරුව කිව්වා මේ වයස කියන එකට නෙමේ වඳින්නේ. වඳින්න ඕන මේ ගුණ ධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂ වලට පමණයි කියලා බුදුහාමුදුරුව පැහැදිලිව මේක විග්‍රහයක් කරලා තියෙනවා. ත්‍රිපිටකයේ මේකට සූත්‍ර තියෙනවා. බිඳුහාමුදුරුව අනුරාධපුරයට ඇවිල්ලා ඔය සූත්‍රය මේ බාලපඬිත සූත්‍රය හැටියට දේශනා කරලා තියෙනවා. ඒක ඉතින් මොන චේතනාවක් ඇතුව කියනවාද කියලා ඒ කියන පුද්ගලයා තමයි දන්නේ. දැන් සුවපත් වේවා කිව්වහම ඒ පුද්ගලයාටත් සුවයක්, සිතක් ශාන්තියක්, සහනයක්, මේ සංසාර දුකින් මිදී නිදහස් වීමටත් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන්න පුළුවන්. හැබැයි චේතනාවක් තියෙන්න ඕන. චේතනාවක් නැතුව සුවපත් වේවා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. චේතනාව තියෙන වෙන මොකක් හරි ඇලීමක්, ගැටීමක්, මුලාවක් නම් හිතේ තරහක්, වෛරයක්, එක්ක රාගයක්, මෝහයක් තියාගෙන සුවපත් වේවා කියලා වචනයක් කිව්වට වැඩක් නැහැ. ඒක නිසා චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා. ඒ නිසා ඒ වඳින දායකයාට පිරිසිදු චේතනාවෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, ධර්මාවබෝධය ලැබේවා, නිවන් සුවය සුවපත් වේවා කියන මේ පිරිසිදු චේතනාවෙන් සුවපත් වේවා කියන්න පුළුවන්. මේක සත්‍යයක් ක්‍රියාබලයක්. ඒක පිරිසිදු චේතනාව. ඒකෙන් බොහොම යහපතක් සිද්ධ වෙනවා ඒ කියන්නටත්, ඒක ඒ කිවීම ලබන්නටත්. ඒක ඉතින් දැන් මෙහෙමයි, තමන්ගේ හිත පැහැදුනා නම් තමන්ටත් පුළුවන් නම් ඒ තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න පින් පවරන්න ඒක කළ හැකි. ඒක තමන්ගේ හිතේ තුන් සිත පැහැදුනා නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කරන්න බෑ. යම් ආකාරයකට ඒ වගේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙකුට අර ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙන නිසා ධම්මෝ හවේ රක්ති ධම්මචාරී කියලා අනුන්ට වරදක් අවඩක් අසාධාරණයක් වෙන විදිහක් ආර්යෝපවාදයක් වෙන විදිහ කරන්න මගහැරිලා යනවා. මගහැරිලා යනවා. ඒ පුද්ගලයා එන්නේ නැහැ ඒක ඉදිරියට. ඒක ධර්මතාවයක්. ඒක ධර්මතාවයෙන් සිදු වෙනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි. සබ්බකාය කියන්නේ මේ ක්‍රියාකාරකම් 36. පටිසංවේදී වෙන්න එකෙන් මිදී නිදහස් වෙනවා. සික්කති වෙනවා. ශික්ෂණය වෙනවා. හික්මෙනවා. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි ඉති අස්ස සිස්සාමි දෙකම වෙනවා. දෙකෙන්ම ආනපාන සතිය වැඩෙනවා, නිදහස් වෙනවා, මේ කෙලෙස් වලින් දුර වෙනවා, ආනපාන සතිය පූර්ණ වෙනවා. ඒක දැන් ආනපාන කරනකොට ඒක වෙනවා. ආනපාන කරනකොට සික්කති විහෙරති ඔක්කොම වෙනවා. පච්චවෙක්කති සියලු දේ වෙනවා. දැන් ආනපාන උදාහරණයකින් දැන් ඔයා නැකිටලා යනවා. නැගිටලා යනකොටම ඔයාගේ ඇහැට දකිනවා ඔයාට එක්ක ප්‍රියයි කියලා ඇලෙන අල්ලගන්න දෙයක්, ආස්වාදයක් ලැබෙන දෙයක්. එක්ක ඔයාට නොගැලපෙන ද්වේෂයක් උපදින එකක්, නොපෑහෙන නොසීහෙන නොගැලපෙන දෙයක් ඇහෙන් හෝ කනින් හෝ දකිනවා. මේ දැක්ක ගමන් ඔයාට වේගයක් එනවද, වේදනාවක් එනවද, ආවේගයක් එනවා. ඒ ආවේගය ආවොත් මොකද වෙන්නේ? අර පටිසංවේදී වෙනවා. ඒක නිසා ඒ පටිසංවේදී නොවෙන්න නම් ඔයා ඒ දැක්ක රූපය එක්ක ප්‍රියයි එක්ක අප්‍රියයි නම්, ඒ ප්‍රියයි නම් එතන අසුභානුස්සතිය වඩලා, අප්‍රියයි නම් ගැටිමක් එනවා, මෙත්තානුස්සතිය වඩලා ආනපාන සති සමාධියේ පිහිටා මේ මගේ හිතේ මේ 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 වේගයේ වේදනාව ආවේ මොකද හේතුව? මේක මම හිතේ මේ නිච්ච වෙලා සුඛ වෙලා ආත්ත වෙලා අනිච්ච අනුපස්සනා කළා, අර නිච්ච බව අයින් කළා, අර සුඛ බව අයින් කරන්න දුක්ඛ අනුපස්සනා කළා, අර ආත්ත බව අයින් කරන්න අනත්ත වෙනෙහි කරන්න නිබ්බිදා කියන தத்துவෙටපත් වෙන්න හිත කරන්න ඕන. ඒක තමයි නිබ්බිදා අනුපස්සනා. වෙන මොකක්වත් නෙමෙයි. මේ ආනපාන දිගටම යුගනද්ද හැටියට හිතේ උපදින අරමුණ වේගයක් වේදනාවක් වෙනවනම් ඒ වේගේ වේදනාව එන බව පජානාති. තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තේ නැත්නම් ওই වේගයට වේගෙන වේගයට බැඳුනොත්, ඇලුනොත්, ගැටුනොත්, මුලා වුණොත් මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙලා ආනපන සතිය නැහැ. පැවැත්මට උපකාර වන විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා. විඥාන ශක්තිය අලුතෙන් උපදිනොත් සංසාර ගමන රිය ගමන දිගටම පාත්වගෙන යන කර්ම බීජයකස් වෙනවා. මොන මොහොතක මේක වෙයිද කියන්න බෑ. නිදාගෙන දැඩි නින්දට නොගිය දවසේ පැය 24න් කොයි වෙලාවෙ හෝ මොන ක්‍රියාවක මොන ඉරියාපතක අර මොන කනකොට මොනකොට යනකොට නානකොට අතුගානකොට gedara uyenakota මේ ඇඳුම් අඳිනකොට මේ වැසිකිලි කැසිකිලි යනකොට සියලු අවස්ථාවල ඔය ඇහැකන නාසය දිවකය මනට අරමුණු වෙන නොයෙකුත් අරමුණු නිසා එක්ක ප්‍රිය දෙයට ඇලෙනවා එක්ක අප්‍රිය දෙයට ගැටෙනවා දෙකම වැරදි. දෙකෙන්ම වේගයක් වේදනාවක් අලුතෙන් මෙතෙක් නොතිබූ වේගයක් වේදනාවක් හිතේ අලුතෙන් උපදිනවා. ඒ අනුව චිත්තාවේගයක් ඇති වෙලා විඥාන ශක්තියක් උපදිනවා. විඥාන ශක්තියක් අලුතෙන් ඉපදුනොත් පැවැත්ම දිගටම පවත්වාගෙන යනවා සමුදය බිහි වෙනවා. ඒ අවස්ථාවේ ඒ වර්තමාන මොහොතේ ඒ අලුතෙන් උපදින දේ අනුපස්සනා කරන්න ඕන. අනු තේරුම් ගත්තේ නැත්නම් අනුපස්සනා කරන්න බෑ. අනුස්සති වඩන්න බෑ. ඒ නිසා මේ අනු තේරුම් ගත්තේ නැත්නම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ භාවනා වැඩසටහනේ වචන දෙකක් හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද පළවෙනි වචනේ? අනුපස්සන, අනුසති, අනුපුබ්බංගම, අනුපූරක, අනුයෝග. අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් දැන් අනුකම්පා, අනුරාගය. මේ අනුකම්පාව කියන එක දැන් මෙතෙක් නොතිබූ අපි ඇහෙන් එක්ක කනින් අහලා එක්ක ඇහෙන් දැකලා එක්ක හිතින් හිතලා අපේ හිතේ මෙතෙක් නොතිබූ කම්පාවක් වේගයක් අලුතෙන් උපදිනවා නම් ඒක අනුකම්පා. රාගයක් අලුතෙන් උපදිනවා නම් ඒක අනුරාගය. ඒක මෙතෙක් තිබුණු දෙයක් නෙමෙයි. නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා නම් ඒක අනුරාගය, අනුකම්පා. ඒ අලුතෙන් උපදින දේ ප්‍රහාණය කරනවා නම්, අස් කරනවා නම්, නොඋපදවාම ඉවත් කරනවා නම් අනුපාද නිරෝධය, අනුපස්සන, අනුස්සති. මේක තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය පිහිටන්න පුළුවන්. මේක තේරුම් ගත්තේ නැත්නම් සතර ආර්ය පဋාණේ කාටවත් කරන්න බෑ. ඔය කයෙහි කය අනුව බලනවා කියන එක සතර ආර්ය පဋාණේ පූර්ණේ වෙන ක්‍රියාකාරකමක් නොවේ. ඒකයි තේරුම් ගත්තේ. දැන් ඔයා කටයුතු කරන්න ඕනේ දැන් ඒ අයටත් ආදර්ශමත් වෙන විදිහට. තේරුණාද? දැන් ඔයා කාරණේ දන්නවනේ. දැන් ඔයා බැරි වෙලාවත් සම්බන්ධයක් අලුතෙන් ඇති වුණොත් කාටද පාඩුව? ඔයාට. දැන් ඔයා මේ සම්බන්ධයෙන් මිදී නිදහස් වුණොත් කාටද ලාභය? ඔයාට. මේක තේරුම් ගන්න ඕන. එතකොට ඔයා මේ පටිසංවේදී නොවන පටිසන් නොදෙන වැඩවලට විතරක් කටයුතු කරන. ඒක සම්පජානකාරී හොති වෙන්නේ. ඒ අනුහාන පන සති සමාධියේ පිහිටියාම ඕන සමාජයක ඕන තැනක ඕන මිත්‍රයෙක් ආශ්‍රය කරන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාට ඒක ආදර්ශමත්. ඒ පුද්ගලයාත් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඔයාගෙන් එයාට අහපතුකුත් නැහැ, එයාගෙන් ඔයාට අහපතුකුත් නැහැ. ඒක නිසා සමාජයටම යහපත්, විශ්වයටත් යහපත්, ඔයාටත් යහපත්, අජ්‍යත්තාව බහිද්දාව. කායේ කායනු පස්සී විහෙරති. ඒකයි වෙන්න ඕන. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා මේ සුමානයක් හිටියේ මොකටද? ඕක දැනගන්න, තේරුම් අරගන්න. ඕක ප්‍රායෝගිකව දැන් ගෙදර ගිය දවසේ ඉඳලා කාර්යාලයට ගියත්, බස් එකේ ගියත්, වැඩපොළකට ගියත්, ගෙදෙට්ට ගියත්, තමන්ගෙන් මේ ක්‍රියාවේ වේගය වේදනාව නිසා තමන්ගේ අනුන්ට අයහපතක් වෙනවා නම් ඒකෙන් බහම විදෙන්න ඕන. අනුන්ට යහපතක් වෙනවා නම් ඒක කරන්න ඕන. ඒක තමයි ආනපාන. වෙන මොකක්වත් නෙමෙයි. ඒවා ඉතින් සම්මත සම්ප්‍රදායික දේවල්. ඒවා බුද්ධ ආගමේ දේවල්. ඒවා දේව සංකල්පවලට ගැලපෙන දේවල්. දැන් ඔය මේ හේමමාලා දන්ත කුමර කුමරියෝ අර බුදුගල මේ දල්දා මාලිගාවේ තිබුණු දන්ත ධාතුන් වහන්සේ නුවර අනුරාධපුරයට ගෙනහම මහාවිහාරේ පිළිගත්තේ නැහැ. මහාවිහාරේ බාරගත්තේ නැහැ. ඒගමන මොකද උනේ? අභේගිරිය පිළිගත්තා, බාරගත්තා. අභේගිරිය පිළි අරගෙන බාර අරගෙන අර ඉන්දියාවේ තිබුණු අර දේව සංකල්පයට අනුව මේ පෙරහැර පවත්වන්න පටන් ගත්තා. මේ වගේ සම්දර්ශන පවත්වන්න පටන් ගත්තා. ඒක සම්මතයෙන් දිගටම සංස්කෘතිකාංගයක් හැටියට පවත්වාගෙන ආවා. අභේගිරිය ආශ්‍රය කර මහාවිහාරය ඒවා බාරගත්තේ නැහැ. ඒ නිසා යම් යම් රජවරු ඒකට මහාවිහාරත් එක්ක නොහොඳ නොකඩුත් උනා කියලා මහාවංශ තියෙනවා. අද මහාවිහාරය ඔක්කොම කරනවා. අද මහාවිහාරය නැහැ. අද තියෙන්නේ මේ මහා සාංගික නිකාය විහාරය. නැහැ, රහතුන් වහන්සේලා නැතත් මහාවිහාරයේ ඒ තේරවාදී ධර්මය ගරු කොට දැන් මේ මහා සාංගික නිකායේ ඒ කාලේ හලාහල විසමෙන් බැහැර කළා. මුල් කාලේ ඒවා හලාහල විසමෙන් මේ තන්ත්‍රවාදයේ වෛතුල්‍යවාදයේ මේ යාන මහායාන ඔය තන්ත්‍ර යානය මහායානය වෛතුල්‍යවාදය මේ නීලපට පැඳි නිකාය මේ වගේ දේවල් හලාහල මිසමෙන් මේ දේවවාදී සංකල්ප ආගමි සංකල්ප බැහැර කළයි කියලා තියෙනවා මුල් කාල. ඒක නිසා මහාවිහාරයේ යම් ප්‍රතිපත්තියක හිටිය මුල් අවුරුදු සිය ගාන. ඊට පස්සේ මේ රජවරුන්ගෙන් යම් යම් ප්‍රතිලාභ ලැබෙන්න ගත්ත අභේගිරියට මිනිස්සුට ලං වුණ අභේගිරිය මහා සාංගිකනික මිනිස්සුන්ගේ මගුලට ගියා, අවමගුලට ගියා, මරණයට ගියා, මේ සමාජ සේවා වැඩවලට ක්‍රමානුකූලව ගියාම මිනිස්සු අර අභේගිරියට ලං වුණා. ඒක නිසා මහාවිහාරය දැන නැති වුණා. මහාවිහාරයේ මෙතෙක් කලාහල විසමෙන් බැහැර කරපු මේ බොහෝ දේවල්, බොහෝ පිළිවෙත්, බොහෝ ප්‍රතිපත්ති වෙනස් කළා. එයත් මිනිසුන්ට ලං වෙලා මිනිසුන්ගෙන් ප්‍රතිලාභ ලබා ගන්න අර මහා සාංගික නිකාය දේවල් වලට අර හලාහල විසමෙන් බැහැර කරපු දේ වැළඳ ගත්තයි කියලා තියෙනවා. බොහොම ආදරෙන් පොළොන්නරු යුගයේ වෙනකොට එහෙමම කියලා තියෙනවා. මහාවංශ එහෙමම තියෙනවා. ත්‍රිපිටකේ මේ බෞද්ධ සාහිත්‍යය එහෙමම තියෙනවා. අද ඒක නිසා තමයි ඔය සියලු දේ වෙන්නේ. මිනිසුන්ගේ මගුලට, මරණයට, පිරිතට, අරවට මේවට ඔක්කොටම යනවා. තමන්ගේ වැඩේ කරනවාගෙන තමන්ගේ වැඩේ පැත්තක දාලා දැන් සමාජ සේවයට යනවා. ඕකමයි වෙලා තියෙන්නේ. මහණුනේ තමන්ගේ වැඩේ කරගන්න. නමුත් දැන් කරන්න වෙන්නේ මොකද? පන්සලට ගිහිල්ලා අර අනුන්ගේ වැඩ කර කර අනුන්ගේ හරක් බල බල වෙ ඉන්න වෙනවා. හොඳයි, එහෙනම් දැන් ඉතින් රැ වුණා. දැන් අවසාන දවසත් ආවා. හෙට අවසාන දවස කිව්වට හෙට රැ වෙනකම්ම තියෙනවා නෝ ඒ දේවල්. හෙට උදේ තවත් සූත්‍ර ගණනාවක්, අනුධම්ම සූත්‍ර හතරකුත්, අනත්ත ලක්ෂණ සූත්‍රයත් මේ නිබ්බේධික පරියාය විග්‍රහ කර නිබ්බිදා කියන තත්වයට පත්වෙන්නට උපකාර වන සූත්‍රය හෙට උදේ දේශනා කරනවා. ඊට පස්සේ හෙට හවස් වරුවේ පැයක් පමණ, පැයකටත් අඩු කාලයක් මේ පොඩි සමාලෝචනයක් කරලා ඉතුරු ප්‍රශ්නක් තියෙනවා නම් හවස පහ වෙනකොට අවසන් කරනවා. හවස පහේ ඉඳන් ආයෙට වෙනකන් විවේකයක් දෙනවා, ගිලම්පස ලබා දෙනවා. හවස හයට අවසාන වශයෙන් ඔබ සැමට මේ සතියක් ගත කළ මේ දැනුම සම්භාරයක් ලබාගත්ත ඔබගේ ප්‍රකාශන, ඔබගේ අදහස්, යෝජනා, චෝදනා, තේරුම් ගත්ත දේ, අවබෝධ කරගත්ත දේ ගැනත් වචනයක් දෙකක් කතා කරන්න සියලු දෙනාට අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒක හෙට අවස හයට, හය ඉඳන් නම්ේ දක්වා පැය තුනක් වම්න මේ ඒ අවසාන මේ සමාලෝචනය සිද්ධ වෙනවා. ඒකටත් සියලු දෙනාට සහභාගී වෙන්න පුළුවන්. කීප දෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා කතා කරන්න. මෙතන 117 ගොයේද සහභාගී වෙලා තියෙනවා මේ ගමන. ඒ සියලුම දෙනාට අවස්ථාව දෙන්න අමාරුයි. මොකද විනාඩි 5ක් 6ක් කැමති කෙනෙක් 20ක් විතර, 25ක් විතර දෙනෙකුට මේ අවස්ථාව ලැබෙයි. ඔබටත් ඉදිරිපත් වෙලා තමන්ගේ ඒ අවස්ථාව ලබාගෙන විනාඩි 5ක් 6ක් උපරිම 10ක් කතා කරන්න පුළුවන්කම තියෙනවා කැමති පින්වතුන් 25කට පමණ. ඒක හෙට හවස අවසාන වශයෙන්. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්‍තියා.